අද 2023 ජූනි මාසයේ 25 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මාලාවේ 145 වන වැඩසටහනටයි අප සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණ වනයෙන් සහභාගී වන නම කියන්න අවසරයි. පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සහ මෑණිවරුන්ද පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනට සූම් තාක්ෂණය සහ අනෙකුත් සියලු මාධ්‍යන් ඔස්සේ සම්බන්ධ වෙන සියලු දෙනාමත් තමත් ගෞරවයෙන් පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත්, කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කර ඉන් අනතුරුව පුණ්‍යානුමෝදනාවෙන් අපි වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම පාද නමස්කාර කොට ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අතිබිකවේ අඤ්ඤේව ධම්මා ගම්බීරා දුද්දසා දුරනුබෝධා සන්තාපනීතා අතක්ඛා වචරා නිපුනා පණ්ඩිත වේදනීයාති.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපිට යම් කිසි විදිහක ෂණ සම්පත්තියක්, අවස්ථාවක්, ඉඩකඩක් ලැබිලා තියෙනවා. ඒ ලැබිලා තියෙන ෂණ සම්පත්තියේදී, අවස්ථාවේදී, ඉඩකඩේදී මොකද්ද කළ යුත්තේ කියන එක ගොඩනැගෙන ප්‍රශ්නයක්. කොහෙටද අවධානය දිය යුත්තේ කියන එක ගොඩදෙනෙක් පටලෝ ගන්නවා. මොන විදිහේ වැඩකද මේ ෂණය යොදවන්න ඕනේ, කොයි විදිහටද මේ ෂණයේදී කටයුතු කරන්න ඕනේ කියන එක අන්න පැටලෙන සුළුයි, වරදෝ ගන්න සුළුයි. ඉතින් එන්නේ වගේ ලැබිච්ච ෂණයක් පිළිබඳවත්, ඒ ලැබිච්ච ඉඩ කඩේ, ඒ ලැබිච්ච ෂණයේ කරන්න ඕනේ මොකද්ද කියන එක පිළිබඳවත් භාග්‍යතුන් වහන්සේ අපිව දැනුවත් කරන්න, අපිට නිවැරදි මාර්ගයේ පාර පෙන්නන්න උත්සාහ ගන්නවා. ඉතින් එන්නේ වගේ කතාවක් තමයි අද දවසට අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථා දෙකක් කියලා තමයි ඇත්තටම කියන්න වෙන්නේ, කොටස් දෙකකින් යුක්තයි. එහෙම නැත්නම් මේ තැන් දෙකකින් කොටස් දෙකක් උපුටා ගැනෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී අපි මුලින්ම ගත්තොත් යම් කිසි විදියක භාග්‍යතුන් වහන්සේ මේ උපමාවක් දීලා අපිට යම් කිසි දෙයක් පැහැදිලි කරන්න උත්සාහ ගන්නවා. දෙන්නේ ටිකක් ඔය අහලා පුරුදු ප්‍රසිද්ධ උපමාවක්, කවුරු කවුරුත් දන්නව ඇති. නමුත් ඉතින් නැවතත් මම පොඩ්ඩක් මතක් කරන්නම්. ඉතින් මොකද්ද මේ දෙන උපමාව? යම් කිසි දෙයක උපමාවක් දීලා ඒ උපමාව මාර්ගෙන් මේ දේ පෙන්වුම් කරනවා. කොච්චර දුර්ලභද මේ දේ, කොච්චර කලාතුරකින්ද මේ දේ ලැබෙන්නේ කියන එක පෙන්වුම් කරන්න උත්සාහ ගන්නවා. එතකොට ඒක උපමාවක මාර්ගෙන් තමයි පෙන්වුම් කරන්න පුළුවන්. මෙහෙම නැත්තම් කියලා පැහැදිලි කරන්න අමාරු තත්වයක්. අන්න ඒ වගේ විදිහට තමයි මෙතන පැහැදිලි කරන්නේ. මොකද්ද කියන්නේ? භාග්‍යතුන් වහන්සේ කියනවා මේ මහ පොළව නැත්තම් මේ පෘථිවිය අපි හිතමු ජල පොළවක් බවට පත් වුණා කියලා. ඔන්න ඔහොම කතාවක් තමයි කියන්නේ. මේ පෘථිවිය ජල පොළවක් නම්, එහෙම නැත්තම් මේ පෘථිවිය පුරාවට මහා සමුද්‍රය විතරක් තියෙනවා නම්, අන්න ඒ වගේ සමුද්‍රයේ යම්කිසි පුද්ගලයෙක්, යම්කිසි පුරුෂයෙක් අන්න එක් සිදුරක් ඇති විය දණ්ඩක් මේ සමුද්‍රයට විසි කරනවා. ඔක තමයි ඒ උපමාවේ ආරම්භය. එතකොට මේ විය දණ්ඩ කියන එකේ දෙපැත්තේ සිදුරු දෙකක් තියෙනවානේ. ඒක කාලයක් තිස්සේ පාවිච්චි කරනකොට ඔන්න මේ ශක්තිමත් ලීයෙන් හදපු මේ වියදණ්ඩ කැඩිලා බිඳිලා ගියාම අන්න මැද්දෙන් කැඩුනහම මොකද වෙන්නේ? අන්න සිදුරක් එක් සිදුරක් සහිත වියදණ්ඩක් බවට පත් වෙනවා. එතන මෙන්න මේ වගේ එක කැබැල්ලක් ගැන තමයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ. කොහෙන් හරි කැඩිලා ගියපු එක සිදුරක් විතරක් ඉතුරු වෙච්ච වියදණ්ඩක් ගැන කියනවා. අර විදියේ මහා සාගරයක මේ වියදණ්ඩ මේ පුද්ගලයා විසි කරනවා. විසි කරාම ඔන්න දැන් මේ වියදණ්ඩ ඒ ජල පහරට අනුව ඒ සාගරයේ කියන ඒ යම් කිසි ගියක සුළිවලට අනුව මේක විවිධ දිශාවලට ගමන් කරනවා. උතුරට, දකුණට, නැගෙනහිරට, බටහිරට, අනු දිශාවලට මේ වියදණ්ඩ පාවෙමින් යනවා හිමිහිට. එතකොට මේ සාගරේ ඉන්නවා එක කන කැස් බෑවෙක්. මේ කන කැස් බෑවා කියන්නේ මොකෙක්ද කියලා හිතෙන්න පුළුවන්. අර යම් කිසි විදියක එක හැක් අන්ද, එක හැක් නොපෙනෙන කැස් බෑවෙක් කියලා තමයි හඳුන්වන්නේ. අන්න මේ විදිය කන කැස් බෑවෙක් ඉන්නවා. මේ කන කැස් බෑවා මොකද කරන්නේ? අර විදියට අවුරුදු 100කට වරක් මේ කැස් බෑවා අර ජල පෘෂ්ඨයට ඉහළට මතුවෙනවා. ඒ මතුවෙන අවස්ථාවක මේ අහඹු සිදුවීමේ ප්‍රමාණය තමයි පෙන්නුම් කරන්නේ. අර විදියට අර නොයෙක් දුක් දිසාවලට පාවෙමින් පවතින මේ වියදණ්ඩ යම් කිසි විදියකේ කැස් බෑවා මතුවෙන තැනටම ඇවිල්ලා ඒ කැස් බෑවා තමුන්ගේ හිස අර වියදණ්ඩේ සිදුරෙන් ඉහළට දහලා අහස බලයිද නැත්නම් ඉහළට දමයිද, අන්න ඒ වගේ සිදුවීමක් වෙන්න පුළුවන් ඉඩකඩ කොහොමද කියලා අහනවා. එතකොට මේ කියන්නේ නිකන් නොහැකි වෙන්න විය නොහැකි දෙයක් වගේ තමයි පෙන්වුම් කරන්නේ. මහා මහා සාගරයේ පමණ ජල කඳක එක වියදණ්ඩක් පාවෙනවා. ඒ කැස් බෑවෙක ඉන්න ඒ කන කැස් බෑවෙක එකෙක් ඌ ඇවිල්ලා මේ විදිහට අවුරුදු 100කට වරක් අර විය සිදුරෙන් හිස දමනවා කියන එක අහම්බෙත් අහම්බයක්. එතකොට නොවිය හැකි තරම් ප්‍රමාණය දෙයක්. ඔන්නඔහොම උපමාවක් දීලා භාග්‍යතුන් වහන්සේ මේ උපමාවේ කොච්චර දුර්ලභ අවස්ථාවක්ද, කොච්චර නොවිය හැකි සිදුවීමක්ද මේක කියලා පැහැදිලි කළා. අන්න ඒකට උපමේය ගලපනවා. කියනවා මහණෙනි, ඒ වගේ දෙයක් සිදු වුණත් මේ විදිහට කන කැස් බෑවෙක් මේ විදිහට බොහොම අහඹු ලෙස මේ වියදණ්ඩෙන් මැවිලා ඔළුව දාන වගේ දෙයක් සිදු වුණත් මෙන්න මේ දුගතියට පැමිණි බාලයා නැවත සුගතියේ උප්පත්තිය ලැබීමක් වෙන්නේ නැහැ. මොකද්ද මේ දුගතියට පැමිණි බාලයා කියන්නේ? ඒකට යම් කිසි විදියක වෙන සතර අපාය කියලා අපි හඳුන්වනවානේ. අන්න ඒ සතර අපායට පැමිණි බාලයා මෝඩයා අන්න නැවත මිනිස් උප්පත්තියක් නැවත සුගතියේ මිනිස් උප්පත්තියක් හෝ ඊට උඩින් කියලා අපිට කිව හැකි නැවත සුගතියේ උප්පත්තිය ලැබීමක් වෙන්නේ නැහැ. අරක වෙන්න පුළුවන්, අර කැස්බෑ කතන්දරේ වෙන්න පුළුවන්, නමුත් මේක වෙන්නේ නැහැ. එහෙම කියලා එච්චරට දුර්ලභයි මේ සිදුවීම කියලා අන්න ඇයි කියන එකත් පැහැදිලි කරනවා. ඇයි කියලා පැහැදිලි කරන්නේ මේ විදියට කියනවා. අන්න ඒ වගේ දුගතියකට වැටුණාට පස්සේ එහි ධර්මයේ හැසිරීමක් නැහැ. එහිදී පින්කිරීමක් නැහැ. ඔවුනොවුන් කා ගන්න ස්වභාවයක් තමයි ඒ තුල තියෙන්නේ. ප්‍රබලයා දුබලයාව කා ගැනීමේ ස්වභාවයක් තමයි මේ තුල තියෙන්නේ. අන්න ඒක නිසාම අර විදියට ධර්මයේ හැසිරීමක් නැති නිසාම, පින්කිරීමක් නැති නිසාම, ඔවුනොවුන් කා ගැනීමක්, බලවතා දුබලයා කා ගැනීමක් මේවා පවතින නිසාම අන්න ඒ වගේ දුගතියකට වැටුණු කෙනෙක් නැවත ගොඩේම පිළිබඳ කතාව තමයි ඔය කියන්නේ. ඒ ගොඩේම කොච්චර දුර්ලභ දෙයක්ද, මේ විදියට නැවත සුගතියකට පැමිණීම කොච්චර දුර්ලභ දෙයක්ද කියලා භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා. එතකොට ඒ මතක් කිරීම වැදගත්. මොකද දැන් ඕක කෙනෙක් හිතලා බලන්න පුළුවන් මේ ආකාරයෙන්. දැන් අපි හිතමු දැන් වගේ අපායකට වැටුණාට පස්සේ බහුල බහුල වශයෙන් නැවත නැවත පවත්වන්නේ මොන වගේ ඉතිවිලිද, අදහස්ද, මානසික තත්ත්වද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් අන්න අර අර කී කතාව අඳුන ගන්න පුළුවන්. මේ විදිහට ධර්මයේ ඇසිරීමක් පින්කිරීමක් නැහැ. ඒ වෙනුවට හැම වෙලේම තියෙන්නේ ඔවුනෝන් කා ගැනීමේ උත්සාහයක්, උනුනුන් විනාශ කර ගැනීමේ උත්සාහයක්, මේ විදිහට දුක් විඳීමක්, මේ විදිහට වෙහෙස පීඩාව දැරීමක් වගේ දෙයක් තමයි ඒ ඒ භූමිවල තියෙන්නේ. ඒකනේ කියන්නේ නිකන් අර පිරිහිච්ච තැන්, මේ විදිහට පහලට වැටිච්ච තැන් කියලා හඳුන්වනවා. අර විදිහට අන්න පහසු අමාරු තත්යකට ගිහිලා වැටෙනවා. වැටුණාට පස්සේ මොකද වෙන්නේ? අන්න ඒකේම නේ ඊට පස්සේ. ඒ විදිහටම තමයි, ඒ වගේම තමයි වැඩ කටයුතු, ඒකම තමයි ප්‍රමුඛ වෙන්නේ. නැවත නැවත ඒ දේම ඒ ජල පහරක් ඔස්සේ ගලාගෙන යනවා වගේ ඒකේම ගලාගෙන යනවා. එතකොට ඒකෙන් පිටපයින්නවා කියන එක වෙන්න අමාරු වැඩක්. අන්න ඒක තමයි භාග්‍යතුන් වහන්සේ මේ පෙන්නන්නේ. දැන් අපි හිතමු ඕකම අපිට සම්බන්ධ කරන්න පුළුවන්. දැන් මේ මනුස්ස ලෝකේ වුණත් යම් කිසි විදියක ප්‍රශ්න කන්දරාවක ගිලිලා යට වෙලා ඒකෙම ඔස්සේ ගත කරන කෙනෙක් මේ ධර්මය දකින්න උත්සාහයක් නැහෙනි. එයාට ප්‍රශ්න වැඩි. ප්‍රශ්නක් තියෙන්න ඕනේ පොඩ්ඩක් මේ පාර පෙන්නන්න. නමුත් ප්‍රශ්න වැඩි වුණාමත් බෑ. හරි අඹ කරගන්න විදියක් නැහැ, දරුවෝ ලොකු මාත් කරගන්න විදියක් නැහැ, රැකියාවක් නැහැ, කන්න බොන්න නැහැ කියන ඔයගේ ගොඩාක් එකතු වුණාට පස්සේ මේ තැනැත්තට මේකෙන් මිදීමක් හරි අමාරුයි. එයාගේ ඔළුව වැඩ කරන්නේ ඒකෙම තමයි. දැන් පහුගිය දවසකත් කෙනෙක් ඇවිල්ලා එයා ප්‍රශ්න. ඉතින් ප්‍රශ්න ඉතින් භාවනා කරන්න ඇවිල්ලා ප්‍රශ්න ටික විසඳගෙන යන්න කියලා. හරි හරි අමුතු විසඳුම් තමයි මේ කට්ටියගේ තියෙන්නේ. අර ජීවිත කාලයක් පුරාවට ක්‍රෑෂ් කරපු ප්‍රශ්න ටික අරගෙන එනවා දවස් පහෙන් ඒක විසඳගෙන යන්න. ඉතින් වෙලා තියෙන්නේ මොකද්ද? අන්න ප්‍රශ්න ටික ඔක්කොම අන්න කරටියටම වදිනවා දවස් දෙකක් යනකොට. අර ඔක්කොම ඇවිසිලා ඇවිසිලා එනවා දවස් දෙකක් යනකොට. ඊට පස්සේ ඇවිල්ලා කියනවා මම මේම ප්‍රශ්නකට මැදි වෙලා ඉන්නේ, ප්‍රශ්න ගොඩකට මැදි වෙලා ඉන්නේ. මේ රැකියාවේ ප්‍රශ්න, ඩිවෝස් එකක ප්‍රශ්න, දූ දරුවන්ගේ ප්‍රශ්න ඒ මෙහෙම තියෙනවා කියලා. දැන් මෙයා කියනවා මට මේ ආවට මට මේකට විසඳුමක් ලැබුණේ නැහැ. ඊට වැඩිය විශ්වීමක් වෙහෙස පීඩාවක් තමයි මතුවෙලා ආවේ. මම මේ දවස් තුනෙන් යන්න කියලා කල්පනා කරේ. මම මේ විදිහට කතා බහ කරා කීප දෙනෙක් එක්ක. ඒ වුණාට මට ඒකට සොලියුෂන් එකක් ලැබුණේ නැහැ කියලා මේ කවුද කියන්නේ? මේ මුස්ලිම් මිනිස්සෙක් එමණිවට. අර විදිහට බෞද්ධයෙක් එහෙමත් නෙමෙයි මේ වගේ පරිසරයක ඉඳලා. ඉතින් ඒ ඔළුවට අපි මොන විදිහේ පණිවිඩයක්ද දෙන්නේ කියලා හිතන්නකෝ. කොහොමද අපි යාට කියන්නේ සිහිය පීටෝ ගන්න කියලා? ඒ වෙච්චර සාර්ථක පිළිතුරු උත්තර නෙමෙයිනේ. මේ වගේ ප්‍රශ්නයකටම වැටලා බලන්න ඕනේ සිහිය පීටවිල්ල ගැන. ඉතින් ඒ ලෙඩේ උග්‍ර වුණාට පස්සේ බෙහෙත් කරන්න ගියාම ලේසියෙන් බෙහෙත් අහන්නේ නැහැ. මේක නිකන් අර මොකද්ද නිකන් හෙදකමක ස්වභාවයන්නේ මේකේ තියෙන්නේ. ලෙඩ නොවි ඉන්න උත්සාහ කරනවා. ලෙඩ වෙන්න කලින්ම මේකට ප්‍රතික්‍රමයක් හොයාගෙන තියෙනවා. ලෙඩ වුණාට පස්සේ මේ බෙහෙත දෙනවා කියන එක එච්චරම ලේසි නෑ. කාලයක් තිස්සේ ක්‍රමානුකූල උත්සාහයක් තමයි ඒක. ඉතින් කොහොම හරි අන පොඩ්ඩක් මං කෝ ඉතින් ඔය කියන කතාව අමාරුව අපහසුව මට තේරෙනවා කියලා කියන්නත් බෑ. මොකද තමුන්ටනේ තමුන්ගේ දුක තේරෙන්නේ. වෙන කෙනෙක් ඇවිල්ලා කියන්න පුළුවන්ද මට තේරෙනවා කියලා? එහෙම එකක් කියන්න බෑ. ආ ඉතින් පොඩ්ඩක් අහගෙන ඉන්නම්. පොඩ්ඩක් කතා බහ කරන්න පුළුවන් කියන අදහසින් ඉතින් මියා අන්න තමුන්ගේ විස්තර ටිකකුත් කියලා කොහොම හරි කතා කරලා ගියා. කතා කරලා ගිහිල්ලා කියනවා මට පොඩ්ඩක් අලුත් තොරතුරු ටිකක් ලැබුණා. මම තව දවස් දෙකක් ඉඳලාම යනවා. කියලා ඔන්න පහ කම්ප්ලීට් කළා තමයි ගියේ. නමුත් ඒ වගේ තත්යකට වැටුණාම ඒකෙන් මිදෙනවා කියන එක ලේසි නෑ. අර විදිහේ ප්‍රශ්න ගොඩක එකතුවක්. එයා ඒකේ තමයි කල්ගත කරන්නේ. එයාගේ මානසිකත්වය වැඩ කරන්නේ ඒකෙම තමයි. අන්න ඒ වගේ මනුස්ස ලෝකේ ප්‍රශ්න ගොඩකට මැදි වෙච්ච කෙනෙකුත් ඒ විදිහේ ස්වභාවයක් දනවනවා නම් අන්න අපි කොහොමද කියන්නේ අර අර දුගතියට වැටිච්ච චිත්ත ස්වභාවයක් ගැන? ඒ වගේ ස්වභාවයක් කොච්චර අර විදියේ ධර්මයේ හැසිරීමක් පින්කිරීමක් මේ විදියට කෙනෙක් එක්ක යම් කිසි විදියක ධර්මයේ පිළිබඳ සාකච්ඡාවක් ප්‍රතිපදා පිළිබඳ කතාවක් මුකුත් නැතුව අර විදිය ඔවුනොවුන් කා ගැනීමේ බලවතා දුබලයා කා ගැනීමේ ස්වභාවික කල් ගෙවනකොට ඒකෙන් මිදෙනවා කියන එක ලේසි නෑ. අන්න අර බහුල බහුල වශයෙන් අර අර වගේ දේවල් තමයි පවතින්නේ. විශේෂයෙන් මහා මුහුද වගේ තැනක ගත්තොත් ඒ ඉන්න සත්තු කන්දරාව ගත්තොත් තන්නේ කරම මේ උණුනුම් කා ගැනීමේ බලවතා දුබලයා කා දැමීමේ ස්වභාවය තමයි තියෙන්නේ. මාළුන් ගේම අතර අමුතු නිකන් චේන් එකක් තියෙනවා. පොඩි 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 සත්තු ඉඳලා කොහොමද ලොකු ලොකු අර මහා අර කිලවේල්ස වෙනකන් මේ දඩය මේ ඝාතනය දෙන්නේ කියලා බලන්න පුළුවන්. ඉතින් එන්නේ විදිහේ තත්ත්වයක් එන්නේ විදිහේ දෙයක් ඔය දුගතිවල තියෙනවා. ඒ දුගතියකින් මිදෙනවා කියන එක ලේසි නැහැ. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ පෙන්නුම් කරන්න උත්සාහ ගන්නේ. මේ විදිහේ අවස්ථා මේ විදිහේ අපහසුතා තියෙනවා. ඒකට වැටුණාට පස්සේ ආයි ගොඩ එමක් නැහැ. ඊට පස්සේ ඔය උපමාවම දෙනවා තව දෙයක් පැහැදිලි කරන්න. මොකද මේ දෙවනුව පැහැදිලි කරන දේ දෙවනුව පැහැදිලි කරනවා අන්න ඔය උපමාවම දීලා මේ බුදු කෙනෙක් මේ ලෝකයේ පහළ වීම කොච්චර දුර්ලභද කියලා. ඒකෙදිත් අන්න අර විදියටම කණකැස් බෑ කතාවක් කියාගෙන ඇවිල්ලා මෙහෙම මෙහෙම මේ අවුරුදු 100කට වරක් ඉහළට එන කණකැස් බෑවා මේ විදියේ වියසිදුරෙන් අහස දකීද අන්න ඒ වගේ දුර්ලභ අවස්ථාවක් තමයි මෙන්න මේ තථාගත කෙනෙක් මේ ධර්මය කියන ප්‍රකාශ කරන තථාගත කෙනෙක් පහළ වෙච්ච ලෝකයක් තියෙනවා. අනේ ඒ ඒ දුර්ලභ අවස්ථා දෙක එකට එකතු වෙච්ච අවස්ථාවක් නේ මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට අන්න ඒ විදිහේ දෙකකුත් එකතු වෙලා තියෙනවා. එතකොට දුර්ලභ ප්‍රමාණය කොච්චරද කියලා හිතා ගන්න පුළුවන්. අන්න ඒ දුර්ලභ අවස්ථාවේදී එක පැත්තකින් තම තමුන් මේ විදිහේ දුගතියකට නැතුව සුගතියක උත්පත්තියක් ලැබලා තියෙනවා. දෙවෙනුව අර විදිහට උපත්තියක් ලැබුවත් ධර්මේ නැති වෙන්න පුළුවන්. අන්න ධර්මේ තියෙන අවස්ථාවකේ උපත්ති ලැබිලා තියෙනවා. ඔන්න ඔය කියන දුර්ලභ ෂණය ගැන තමයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ. ඉතින් ඔය ෂණයේ තව තව පැතිකඩ තියෙන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ඔය විවිධ ව්‍යාධ වලින් පෙළෙන කට්ටිය, මානසික දුබලතා වලින් පෙළෙන කට්ටිය, ඒ වගේ කෙනෙක් වුණත් ඔය දෙකම තියුණත් තාමත් ෂණය විවර වෙලා නැහැ. ඉතින් එහෙම විවිධ අවස්ථා තියෙන්න පුළුවන්. අර දුරු රටවල් වල ඉපදෙච්ච කට්ටිය ඒගොල්ලෝ අර පදනම වගේ තියෙන වෙන වෙන දේවල් නේ ඒගොල්ලන්ගේ. එතකොට සුදු කෙනෙක් එහෙම ගනුදෙනු කරනකොට ඒගොල්ලෝ මුලදී ඇත්තටම මේ ධර්මය ගැන අපිට වැඩි විවෘතයි. වඩා පුරුදු කරනවා, පුහුණු කරනවා. නමුත් අර කාලයක් යනකොට තේරෙනවා මේගොල්ලන්ගේ අර කෙලෙස් ස්වභාව එක්තරා විදිහක නිකන් බරපතලයි. එහෙම නැත්නම් අර සෆරින් කියන එක වැඩි. අමුතු විදිහේ සෆරින් තියෙනවා. ඒක හරි මේ නිකන් අර සර්ෆස් ලෙවල් එකේ නෙමෙයි තියෙන්නේ. ඒ වෙනුවට මහා නිකන් ගැඹුරට වීදිච්ච මුල් වගේ තියෙනවා. එතකොට ඔය සුදු කෙනෙක් වුණත් බොහොම මුලදී ප්‍රතිපදාවට හරි ආසාවෙන් යමු වුණාට මොකද මේගොල්ලෝ කාලයක් යනකොට තේරෙනවා මේගොල්ලෝ එහෙම වෙනස් වෙන්නේ නැහැ, හරි අමාරුයි. ඉතින් ඔන්න ඔය ඒ යම්කිසි ඒ දමු ඉපදින වටපිටාවත් මේ වගේ දේවලුත් තියෙනවානේ. මේ මේ ඒ දෙමාපියන්ට ගෞරවයක්, එහෙම නැත්නම් මේ ශාසනය පිළිබඳ සද්ධාාවක්, ඒ වගේ පසුවීමක් නැතුව හැදුනහම මොකද වෙන්නේ? අර පණිවිඩ ලැබුණත් ඒගොල්ලෝ ගන්න ඉතින් අමුතු විදිහට. සාමාන්‍ය නිකන් අර මේ එහෙම ලොකුවට වටිනාකමක් දීලා බාරගන්නේ නැහැ. දැන් මේ විදිහේ රස ගණනාවක් තියෙනවා. දැන් සාමාන්‍ය දුර රටක හැදෙන දරුවෙක් වුණත් දෙමාපියෝ මේ පසුබිම තියුණාට ඒගොල්ලන්ට සමාජයේ එක නෙමෙයිනේ. ඒගොල්ලන්ගේ පසුබිම එක නෙමෙයි. එතකොට ඒ ෆවුන්ඩේෂන් එක දෙන්න හරිම අමාරුයි. ඒක දෙන්න සෑහෙන උත්සාහයක් දරලා මිසක් යම් කිසි පමණකටවත් සාර්ථක කරගන්න බෑ. මොකද හේතුව අන්න අර සමාජයේ තියෙන අමුතු මතවාදවල ඒවා තමයි මුල් බහින්නේ. ඉස්කෝලෙට ගියාම පැය 8ක් විතර එතන ගත වෙනවා. ඒ කාලෙදි එන්නේ අර වටපිටාවේ යාළුවන්ගේ ඒ සමාජයේ අදහස්නේ. මාරක බැස්සොත් දකින්න තියෙන දේවල්. ඉතින් එහෙම ගත්තාම අන්න අර ෆවුන්ඩේෂන් එක නැති වෙනවා. දෙමාපියන් තුනට දරුවන්ට ගොඩක් කලාවට නැහැ. එතකොට මේ එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. කෙසේ නමුත් ඔන්නය ඒ දුර රටවල් වල ඉපදිච්ච ඒ ඒ ඒ ෆවුන්ඩේෂන් එක නැති ඒ වගේ ස්වභාවෙදිත් අන්න ඒගොල්ලෝ මුලදී මේකට ඕපන්. නමුත් පස්සේ බලනකොට තේරෙනවා මේ ප්‍රශ්නේ එහෙම ලේසි නෑ. ඉතින් ඔන්න ඔය විදිහ අමුතු ක්ෂණයක් ගැන තමයි මේ කියන්නේ. අර ඒ ක්ෂණය පිළිබඳ කතාව තමයි භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඒක තමයි පළවෙනි කොටස. මේ ලැබිලා තියෙන ක්ෂණය ගැන අපි දන්නේ නෑ. මේකේ වටිනාකම දන්නේ නෑ. අර අපාය බ්‍රේක් එකක් වගේ එකක් මේක. ඒතර අපාය බ්‍රේක් එක තියෙනකන් අපාය වෙහෙස තේරෙන්නේ නෑ. අපාය අපහසු තේරෙන්නේ නෑ. බ්‍රේකේ වුණාට පස්සේ තේරෙනවා යකෝ මොන තරම් පහසුකම් ඉඳලා තියෙන්නේ මෙච්චර කාලයක් කියලා වගේ දැනෙන්න පුළුවන්. අර වෙහෙසත් එක්ක අන්න ඒ වගේ අවස්ථාවක් තමයි මේ ගෙවිමින් පවතින්නේ. ඒ වගේ අවස්ථාවක් තමයි මේ ලැබිලා තියෙන මොහොත ක්ෂණය. ඉතින් එන්නේ ක්ෂණයේ දුර්ලභකම මේ කොච්චර අමාරුවෙන් උපයගත්ත ලැබිය යුතු ක්ෂණයක්ද මේ කියන එක මතක් කරන ගමන්ම අනිත් පැත්තෙන් භාග්‍යතුන් වහන්සේ මේ ක්ෂණයේ කළ යුත්ත මොකද්ද කියන එකත් මතක් කරනවා. එතකොට එන්නේ ඒ කොටස උපුටා ගන්න අද මම බලාපොරොත්තු වෙන්නේ වෙන තැනකින්. එතකොට ඒකේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම දෙයක්. මේ විදිහට තථාගත කෙනෙක් පහළ වෙලා ඉන්නවා. මේ මිනිස්සයා මේ විදිහට මනුස්ස උප්පත්තියක් ලැබලා ඉන්නවා. මේ ධර්මය අහනවා. අහලා මෙයා මෙන්න මේ විදිහේ කතන්දරයක් තමන්ගේ ඔළුවට දාගන්නවා. විශේෂයෙන් අද කාලේ හැටියට නම් හරියටම ගැලපෙන කතන්දරයක්. මොකද්ද කියනවා? මේ තථාගත කෙනෙක් පහළ වෙලා ඉන්නේ මේ මේ මෙන්න මේ විදිහේ කටයුතු සඳහා කියලා මේ තථාගතයන් වහන්සේගේ අල්ප මාත්‍ර වූ ගුණයක් අල්ලගෙන මේ තැනැත්තා කටයුතු කරනවා. ඒ ගුණය ඉක්මෝල යන්න මේ තැනැත්තා දන්නේ නැහැ. මොකද්ද මේ අල්ප මාත්‍ර වූ ගුණය? අන්න කියනවා බලන්නකෝ මේ සත්තුන්ට හිංසා කරන ලෝකේ, ප්‍රාණඝාතනය කරන ලෝකේ මේ තථාගත තෙම මේ විදිහට ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවා. මේ දඬු මුගුරු ගැනීමෙන් වැළකීලා ඉන්නවා. ඒ විදිහේ ස්වභාවයක් සහිතව කල් ගෙවනවා. අන්න ඒක ඉදිරිපත් කරගෙන ගුණ කියමින් ඒ වගේ දේවල් ඔස්සේ කල්ගත කරමින් මේ තැනැත්තා ඉන්නවා කියලා අන්න භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා. එතකොට දැන් ඔය අද කාලේ තියෙන දිට්ටිගත කට්ටිය ඔවා තමයි. ඔය සාමාන්‍ය මොකද්ද කියන්නේ? ඔය නිගණ්ඨ අදහස ගත්ත කට්ටිය ලොකු ප්‍රමාණයක් ඉන්නවනේ. ඒගොල්ලෝ ඔන්න ඔය වගේ දිට්ටි වල තමයි කල් ගෙවන්නේ. මේ විදිහට මස් මාළු ආහාරය පිළිබඳ අනුභවය පිළිබඳ ඔවා ඔස්සේ තමයි කල්ගත කරන්නේ. ඒ ඔස්සේ තමයි වෙහෙසෙන්නේ. අර විදිහට වීගන් කියලා ඔන්න වෙන කතන්දර කරගෙන ලෝකෙ පෙරලන්න දඟලනවා. බෞද්ධ දාසක වීගන් කෙනෙක් කියනවා බලන්නකො මේ කෙනෙක් මස් කනවා දැකලා මට පුදුම තරහක් ඇති වුණාලු, ඇයි මෙයාට වීගන් වෙන්න බැරි කියලා. අර වෙන කෙනෙක් කන්නේ මස්. මෙයාට තරහා ගිහිල්ලා තියෙන්නේ මොකද? මෙයා වීගන් හින්දා. ඉතින් ඔන්න ඔය විදිහේ දේවල් තියෙනවා. ඒතර ඒකද මේ අල්ප මාත්‍ර ගුණයක් විදියට තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්නන්නේ. මේ විදියට සත්ත්ව ඝාතනයේ වැළකීලා ඉන්නවා තථාගත තෙමේ. මේ විදියට මේ දඬු මුගුරු ගැනීම වලින් වැළකීලා ඉන්නවා මේ තථාගත තෙමේ. ඒක මේ තථාගත තෙමේ පිළිබඳ කරන අල්ප මාත්‍ර ගුණකීමක්, අල්ප මාත්‍ර ප්‍රශංසාවක් කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා අර විදියට මස් මාළු කන එක ගැන නෙමෙයි මේ ධර්මයේ සඳහන් කරන්නේ. සාමාන්‍ය ඔය භික්ෂුවකට උනත් පනවලා තියෙනවා නොකෑ යුතු මස් කිහිපයක් නම් කළා තියෙනවා. ඒවා තියෙන්නේ මොකුද? මේ කන්නේ නැති වුන් තමයි ඉන්නේ කොහොමද? බලු මස්, සර්ප මස්, ඊට පස්සේ ඔය මේ ඇත්තු අස්සයෝ ඒ වගේ සත්තුන්ගේ මස්, ඊට පස්සේ ඔය සිංහයෝ කොටි වගේ සත්තුන්ගේ මස්, මිනී මස් කියලා ඔන්න ඔය විදිහට මස් ජාති 7-8ක් නම් කළා තියෙනවා. ඒවා නොකා යුත්තේ ඇයි කියන හේතු කාරණාත් පෙන්නලා තියෙනවා. ඔය සිංහයෝ ගැන එහෙම කියන්නේ ඒ මස් කාලා යම් කිසි විදියක කැලෑ මාර්ගයක එහෙම ගියොත් ඒ සත්තුන්ගෙන් අනතුරු වෙන නිසා. ඇත්තු අස්සයෝ ගැන කියන්නේ ඒවා මේ රජවරුන්ගේ මේ සත්තු වෙන්න පුළුවන්. ඔය හොරු එහෙම සමහර විට ඒ වගේ සත්තුන්ව හොරකම් කළා මස් කරනවා. ඉතින් මස් කාපු එවුන්ට පවා රජවරු දඬුවම් දෙනවා. ඒකින් ඉඳ මහණෙනි ඔබ මේ වගේවා ඔබලා මේ වගේවා කන්න එපා කියලා ඔන්න ඔය විදිහේ පැනවීම් ටිකක් කරලා තියෙනවා. මස් ජාති 7-8ක් නම් කරලා තියෙනවා. ඊට පස්සේ තව කියනවා තමුන් උදෙසා අපි හිතමු මේ දානෙට වඩිනකොට උදේ දකිනවා මාළු අල්ලන් එනවා දානෙ ගෙදර කට්ටිය. එතකොට මේ විශ්වයට සැකයක් ඇති වෙනවා මේ මම අටම දානි වයන්නද දන්නේ නැහැ මාළු අල්ලන් ආවේ කියලා. එතකොට එහෙම සැකයක් තියෙනවා නම් අන්න ඒ වගේ සැක අවස්ථාවක ආහාරය ගන්න එපා උදෙසා ඝාතනය. ඔය සාමාන්‍ය මාකට් එකට ගිහිල්ලා කුකුලා පෙන්නලා අරන් එන්නේ අන්න අරුව දෙන්න කියලා. අන්න එතන අවුලක් තියෙනවා. දැන් පණ පිටින් කූඩුවේ කුකුලා ඉන්නේ. පෙන්නනවා හොඳ කුකුලෙක් බලලා අරුව අරුව අරකව දෙන්න මට කියලා ඉල්ලනවා. අන්න එතකොට ඒක උදෙසා කරපු මාංශයක්. උදෙසා කරපු මාංශ ගන්න එපා කියලා භික්ෂුවකට පැනවීමක් කළා තියෙනවා. ඔන්න ඔය ටික ඇරෙන්න වෙන මුකුත් පැනවීමක් නැහැ. එතකොට මේ අද කාලේ කට්ටිය මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේටත් වැඩියෙන් සිල් රකින්න යනවා. අර විදියට බුදුරජාණන් වහන්සේගේ පැනවීමටත් ඉක්මවා යනවා. ගිහිල්ලා මොකද්ද මේ? අල්ප මාත්‍ර වූ ගුණයක් අල්ලගෙන දඟලනවා. අන්න ඒක තමයි කතාව. ඊට පස්සේ කියනවා මේ පන්සිල් ගැන ඉතුරු ටික කියාගෙන යනවා. ඉතින් මේ බොරු කියන ලෝකේ බොරු නොකියනවා මේ තථාගතයන් වහන්සේ. අන්න ඒ වගේ ගුණයක් ගැන ප්‍රශංසා කරනවා. මේ මෛතුන ධර්මයේ හැසිරෙන ලෝකේ මෛතුන ධර්මයේ හැසිරෙන්නේ නැතුව ඉන්නවා තථාගතයන් වහන්සේ කියලා. මෙන්න මේ විදියට මෙච්චූල සීල කියලා තමයි මේක අඳුන්වන්නේ. ඔය දීඝනිකායේ සූත්‍රවල ගිහිල්ලා බැලුවොත් ඔය චූල සීල කතාව ගොඩාක් කරුණු සහිතව පැහැදිලි කරලා තියෙනවා. එතකොට මෙන්න මේ චූල සීලය අල්ලගෙන මේ තථාගතයන් වහන්සේගේ ගුණ කියනවා. මේ තථාගතයන් වහන්සේ මේක සඳහා තමයි මේ ලෝකේ පහළ වෙලා ඉන්නේ කියලා මේ මිනිස්සු කතා කරනවා කියලා කියලා මේක මේ භාග්‍යතුන් වහන්සේගේ තථාගතයන් වහන්සේගේ අල්ප මාත්‍ර ගුණයක්. එතකොට මේ කල යුත්ත නෙමෙයි මෙතන තියෙන්නේ කියන එක තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඊට පස්සේ කියනවා මජ්ක්‍ධිම සීල කතාවක්. ඒ දීඝනිකායේ සූත්‍රවල ගිහිල්ලා බලන්න පුළුවන් චූල සීල මජ්ක්‍ධිම සීල කියලා ඔන්න විදියට කොටස් තුනකින් යුක්ත කතාවක් පෙන්නනවා. අන්තිමට මහා සීල කියලා පෙන්නනවා. මෙන්න මේ මජ්ක්‍ධිම සීල කියන්නේ මොකද්ද? අන්න කියනවා මේ පින්වත් මහණ බමුණෝ සමහර කට්ටිය මේ විදියට සද්ධාවෙන් දෙන මේ ආහාර වළඳලා ගිහිල්ලා එක එක මේ ඔය ගමකද්ද ගවර්න්මන්ට් සර්විස් වගේ රජවරුන්ට කඹරන වගේ දේවල් සිද්ධ කරනවා. අන්න ඒ විදිහේ දේවල් වලින් මේ තථාගත දෙමේ වැළකීලා ඉන්නවා. මේ ආජීවය පිළිබඳ කතාවක් මේ කියන්නේ. අර විදියට මේ කෙනෙක් මේ සද්ධාවෙන් දෙන කෑම ඒ පරිභෝග කළා. ඒ විදියට ඒ සද්ධාවෙන් දෙන පිරිකර පරිභෝග කළා. ගිහිල්ලා මේ ආණ්ඩුවේ ඒවට කඹරනවා. ඒ කැඹිරිල්ල සිද්ධ කරනවා. මේ රජවරුන්ට සේවය කරනවා. අන්න ඒක තමයි මජ්ක්‍ධිම සීල. මජ්ක්‍ධිම සීල විදියට පෙන්නන්නේ මේ විදියේ දේවල් වලින් මේ තථාගතයන් වහන්සේ වැළකීලා ඉන්නවා. අන්න ඒක තමයි තථාගතයන් වහන්සේගේ ගුණේ කියලා මේ තැනැත්තා ඒක අල්ලගෙන කතා බහ කරනවා. ඒක අල්ලගෙන දඟලනවා. එහෙම නැත්තම් කියනවා මේ විදියට පින්වත් මාන බමුණෝ මේ සද්ධාවෙන් කැදෙන කෑම බීම කාලා දේවල් පරිභෝග කළා. උණුණුන් වාද විවාද පටලවගෙන මේ වැඩ නැති කතන්දර කියෝ කියෝ තර්ක කර කර කල් ගෙවනවා. දැන් ඒ දවස්වල සමාජ විශේෂයෙන් ඕක තියලා තියෙනවා. අද කාලෙත් තියෙනවා. ඉදින් නැතුවා නෙමෙයි. YouTube එකම ගිහිල්ලා බැලුවොත් බලන්න පුළුවන් උණුණුන් වාද විවාද පටලවගෙන දඟලන දඟලිල්ල. කෙසේ නමුත් ඒ දවස්වලත් තියලා තියෙනවා YouTube නැතත් අර විදියට නිකන් ශාලාවක එක්රැස් වෙලා එක එක්කෙනා විවිධ මතවාද ඉදිරියෙන් තියාගෙන තර්කවාද කිරිල්ලක්. එතකොට ඒකත් පේනනවා ඒකෙන් තථාගතයන් වහන්සේ වැළකීලා ඉන්නවා. එහෙම තර්කයට වාදයට යන්නේ නැහැ. අර අර විදියට රජුන්ට කඹරන්නේ යන්නේ නැහැ කියලා මේ තැනත් මොකද කරන්නේ? මෙන්න මේ මජ්ක්‍ධිම සීලය අල්ලගෙන මේක තමයි තථාගතයන් වහන්සේගේ ගුණේ, මේක තමයි තථාගත කෙනෙක් මේ ලෝකේ පහළ වුණේ කියලා අන්න ඒක ඔස්සේ දඟලනවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා මහා සීල කතාවක් තුන්වෙනුව. මහා සීල කියන්නේ මොකද්ද? මේ සමහර පින්නත් මහන බමුණෝ මේ විදිහට සද්ධාවෙන් මේ පින්නතුන් පූජා කරන මේ ආහාර මේ දේවල් පරිභෝග කළා. ඔන්න මොකද කරන්නේ? මේ අඳහන් බලනවා, තරු රටා බලනවා, නැකත් බලනවා, ඔය වගේ පිස්සු කෙලිනවා. අර විදිහේ මේ විදිහේ ක්‍රීඩාවල එහෙම නැත්තම් මේ විදිහේ මිත්‍යාචාරවල යෙදෙනවා. මිත්‍යා විද්‍යාවන්හි යෙදෙනවා. අර විදිහට නොයෙකුත් සාත්‍රකීම් අර විදිහේ දේවල් ඒ විදිහේ දේවල් වලින් කල්ගත කරනවා. අන්න ඒවෙන් තථාගත තෙමේ වැළකීලා ඉන්නවා. ඒක නිසා මේ සාත්තර කියන්නේ දෙක නැති එක තමයි මේ තථාගතයන් වහන්සේගේ තියෙන වටිනාකම කියලා. මේ තැනැත්තා මොකද කරන්නේ? ඒක අල්ලගෙන යම් කිසි විදියක ඒකේ ගුණ කිය කිය කල් ගෙවනවා. මේ විදියට ශාස්ත්‍ර කීම්, හඳහන් බැලීම්, මේ විදියෙ මොනවද ඔය යන්ත්‍ර සූත්‍ර වැඩ කටයුතු, ඔය වගේ මන්තර කටයුතු, ඔය වගේ ඒවා කරනවා මේ සමහර මහණ බමුණෝ. ඒ වෙනුවට තථාගතයන් වහන්සේ එවෑන් වැලකිලා ඉන්නවා කියන ගුණගීමක් මේ ජනයා සිද්ධ කරනවා. එතකොට චූල සීල, මජ්ඣිම සීල, මහා සීල කියලා මේ තුන ඉදිරිපත් කළා. භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේක ගුණයක් නොවේයි කියලා නෙමෙයි. මේකත් ගුණයක්. හැබැයි මේක අල්ප මාත්‍ර වූ ගුණයක්. තථාගතයන් වහන්සේ මේ ලෝකේ පහළ වුණේ මේ චූල සීලේ රකින්න, මජ්ජිම සීලේ රකින්න, මහා සීලේ රකින්න කිව්වොත් ඒක එක්තරා විදිහක තථාගතයන් වහන්සේට කරපු නිග්‍රහයක් පමණට වෙන්න පුළුවන්. මොකද ඊට වැඩිය වැදගත් වැඩකට තමයි බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වුණේ. ඊට වැඩිය ගම්භීර වැඩකට තමයි බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වුණේ. හැබැයි ඒකෙන් කියන්නේ අරවා කරන්න කියලා. ඒවා ඒ සමාජෙත්, ඒ දවස්වල බුදු කෙනෙක් පහළ වෙන්න කලින් සමාජෙත් පැවිදි පක්ෂයක් කරනවා නම් ඒක පිරිහීමට ලක්විය යුතු, නිග්‍රහයට ලක්විය යුතු දෙයක් විදිහට ඒ සමාජෙත් සලකලා තියෙනවා. ඉතින් ඒ විදිහේ සැලකීමක් සහිතව තමයි මේ මිනිස්සු හිතන්නේ ආ මේක රකින්න හින්දා තමයි මේ බුදු කෙනෙක්ගේ වටිනාකම කියලා. නමුත් ඊට යහා ගියපු තථාගත කෙනෙක්ට අදාළ දේශනාවක් තියෙනවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මෙතන පැහැදිලි කරන්නේ. ඔන්න ඔය විදිහට රවුමක් ගිහිල්ලාවිල්ලා මෙන්න මේ විදිහ අද අපි දවසේ මාතෘකා කරපු ඒ ගාථා කොටස නැත්තම් ඒ පාඩය බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. මොකද්ද කියනවා? අත්ති භික්කවේ අඤ්ඤේව ධම්මා ගම්බීරා දුද්දසා දුරනුබෝධා සන්තාපනීතා අතක්කා වචරා නිපුණා පණ්ඩිත වේදනීය. මහණෙනි, අත්ති භික්කවේ අඤ්ඤේව ධම්මා. මහණෙනි, මේ වෙනස් වූ ධර්මයක් මේ තථාගත තෙමේ ඉදිරිපත් කරනවා. මීට වැඩි එහා ගියපු, මීට වැඩි ගැඹුරු දෙයක් මේ තථාගත තෙමේ ඉදිරිපත් කරනවා. ඒ විදිහේ දෙයක් ඇත කියන අදහස තමයි කියන්නේ. ගම්බීරා, මේක ගැඹුරුයි, ගම්බීරයි. දුද්දාසා, දැකීමට දුෂ්කරයි. දුරානුබෝධා, අවබෝධ කිරීමට අමාරුයි. සන්තා, සාන්තයි, ප්‍රණීතයි. පනීතා, ප්‍රණීතයි. අතක්ඛා වචරා, තර්කයට අසු වෙන්නේ නැහැ. නිපුණා, සියුම්. පණ්ඩිත වේදනීය, පණ්ඩිතයන් නොනැත්තන් විසින් දැකිය යුතු දෙයක් කියලා. ඔන්න විදිහට වචන ගණනාවකින් මේ තථාගත තෙමේ මේ ලෝකේ පහළ වෙලා තියෙන හරි වැඩේ, මේ තථාගතයන් වහන්සේගේ නිවැරදි වටිනා දේශනාව පිළිබඳ කතාවක් ඉදිරිපත් කරනවා. අත්ති භික්කවේ අඤ්ඤේව ධම්මා ගම්බීරා දුද්දසා දුරනුබෝධා සන්තාපනීතා අතක්ඛා වචරං නිපුණා පණ්ඩිත වේදනීය. මේ විදිහට අන්න මේ මීට වැඩි අහා ගියපු, මීට වැඩි ගැඹුරු ධර්මයක් තියෙනවා. ඒක ගම්බීරයි, දැකීමට අපහසුයි, අවබෝධ කිරීමට අපහසුයි, සාන්තයි, පනීතයි, තර්කයට අසු වෙන්නේ නැහැ. ඒ වගේම සියුම්, අර විදියට පණ්ඩිතයන් නොනැත්තන් විසින් දත යුත්තක්. මේ විදිහේ අදහසක් ඉදිරිපත් කළා තමයි බුදුරජාණන් වහන්සේ අර ෂණයේ නියම ප්‍රයෝජනේ කටයුත්ත කළ යුත්ත අපිට පෙන්වන්නේ භාග්‍යතුන් වහන්සේ මේ විදිහට. එහෙනම් මොකද්ද කලයුත්ත කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඇත්තටම කලයුත්ත එකම වැඩයි තියෙන්නේ. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය අහලා, බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රතිපදාව ක්‍රියාවත් කරලා තමුන් මේ දුකෙන් අත් මිදෙන්න ඕනි. තමුන් මේ විදිහට මේ සංසාර ගමනෙන් යම්කිසි සැනසීමක් ලං කර ගන්න ඕනි. එච්චරයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන් ඉහළම ගෞරවය. ඒක තමයි බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන් ඉහළම පුදසත්කාරය. ඔය නිකන් චෛත්‍ය වටේ කරකීලි, අරෙහි බැලිලි, මෙහෙ බැලිලි, අරවා පූජ කෙලි, මේවා පූජ කෙලි, ඔය වැඩක් නෑ. වැඩක් නෑ කරන්නේ මේවා. ඉවරයක් නෑ. ඉවරයක් නෑ. රිට්‍රීට් එකට එන්න කිව්වොත් ඔන්න කියනවා අරකින්ද බෑ, මේකින්ද බෑ. වටවන්දනාවක් යමු කිව්වොත් කවදද, කොහෙද, ආදම යන්ද කියලා ඔය විදිහට තමයි එන්නේ. ඒ මාද වැඩි ඉතින් පැවිද්දොත් කරන්නේ වැඩි හරියක් අනුරාධපුරේ යනවා, මොකද්ද රුවන්වැලි සෑය ගාව වාඩි වෙලා පරියංග ගහනවා. ඕවා තමයි පැවිද්දොන්ටත් අවශ්‍ය. මමත් එක දවසක් වැරදිලා වගේ කට්ටියක් එක ගිහිල්ලා රුවන්වැලි සෑය ගාවට යමුයි කිව්වා. ගියා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේට රුවන්වැලි සෑය ගාව පරියන්කයක් ගැව්වාම හොඳට හිත සමාධිමත් වෙනවලු මොකද්දෝ කිව්වා. ඉතින් ඒක එයා ඒ කීප දෙනෙක් පරියන්කයක් ගැව්වා. මම බලා ඉඳියා මේ වටේ කැරකෙන සෙට් එක දිහා. අර රවුම වටේ යනවනේ. රවුම වටේ යන සෙට් එක දිහා ඒක තමයි මම භාවනාවට අරගත්තේ. ඔන්න ඉතින් ලෙඩ්ඩු අම්මලා තාත්තලා ලෙඩ වෙච්ච අම්මලා තාත්තලා ඉන්නවද කොහොම හරි රෝද පුටුවක තියාගෙන ඇවිල්ලා අර මළුවට නැග්ගෝගෙන රුවන්වැලි සෑය වටේ රවුමක් කොහොම හරි කරකවනවා. එහෙම නැත්නම් යම් කිසි විදියක අනතුරක් වෙච්ච කෙනෙක් හරි ඉන්නවද එයාවත් අරගෙන ඇවිල්ලා කරකවනවා. එහෙම නැත්නම් අපි හිතමු අර විදියට යම් කිසි ආකාරයක ආබාධයක් තියෙන දරුවෙක් වගේ ඉන්නවද ලෙඩක් දුකක් තියෙන දරුවෙක් ඉන්නවද එයාව කොහොම හරි වත්තම් කරගෙන කරකවනවා. අරක වටේ ඒ වගේ එක එක සාත්තර කියන කට්ටිය එක එක අර එක එක විවිධ ගුරුකම් කරන කට්ටිය ජප මන්තර කියන කට්ටිය එක එක පොඩි පොඩි හත් ගහගෙන පිරිත් කියන කට්ටිය ඔය විදිය නොයෙකුත් පුද්ගලයෝ මේක වටේ දැක ගන්න පුළුවන්. අන්න නියම භාවනාව ඔය ඇස් බාගෙන පරියංග ගහන දෙයක් නැහැ. හොඳට ඇස් අරගෙන බැලුවොත් පේනවා මේ බෞද්ධයෝ කියන ජාතිය කරන දෙයක්. මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ විදිහේ ධර්මයක් කියලා දෙවිද්දිත් අන්න මොනවද හොයාගෙන යන්නේ කොයි දේවල් වලද අපි කාලය වැය කරන්නේ. ඉතින් අමුතු කතන්දරයක් තමයි ඒක. අමුතු කතන්දරයක්. ඉතින් ඒ වගේ අවස්ථාවක කළ යුත්තේ මොකද්ද? කොයි දේද මේ භාග්‍යවතුන් වහන්සේ අනුමත කරන්නේ අගය කරන්නේ කියලා බැලුවොත් අන්න මේ දුක නිවා ගන්න පුළුවන් නම් මෙන්න මේ විදිහට මේ දුර්ලභ අවස්ථාවක් අර කන කැස් බෑවෙක් වියසුදුරින් අහස බලනා වගේ දුර්ලභ අවස්ථාවක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒකේ නියම කල යුත්තක් තියෙනවා. මොකක්ද ඒ කල යුත්ත? මෙන්න මේ 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 ගමනෙන් මිදීමක් ඇති කරගන්න. යම්කිසි පමණකට හරි ඒකෙන් දුරස්වීමක් ඇති කරගන්න. ඒ චිත්ත ස්වභාවය තමන් තුළ වඩා ගන්න කියන ආරාධනාව තමයි බුදුරජාණන් වහන්සේ අපිට සිද්ධ කරන්නේ. ඒක අඩුම ගානේ අපි හිතමු මේ ජීවිතේ යම් කිසි පමණකට වඩා ගත්තොත් ඔය සෝවාන් වෙලා නිවන් දැකීලි ඒ කතන්දර නැති වුණත් අඩුම ගානේ ඒ වඩපු ශක්තිය අපිට ආරක්ෂාවට පිහිටනවා. මොකද ඒ බීජේ පැලුණාට පස්සේ ආයිතින් මොන දේ ආවත් ඒකට අහු වෙනවා. අර විදියට අර කොච්චර සති ගණනක වළං හැදුවත් පොලු කාරයට වරුවයි වගේ අන්න ඒ විදිහේ ස්වභාවයක් ඒ අර පුහුණු කරන මේ පෙන්නන ප්‍රතිපදාව තුළ තියෙනවා. ඒතර සාමාන්‍ය මේ ඔය පුහුණුවේ ඒ පුරුදු කරන චිත්‍ර ස්වභාවයේ එහෙම නැත්නම් මේ සතිමත් හිත සියල්ල විනිවිද දකින්න සුළුයි. ඒක සාමාන්‍ය අපි හිතමු ඒක අපි යම් කිසි අල්ප මාත්‍ර වාසියෙන් හරි පැල කරගත්තොත් අපි හිතමු අපිට නිකන් සෝවාන් වෙන පමණට එච්චර වඩා ගන්න බැරි වුණත් අර වඩපු හිත ඒක හැම වෙලේම නිවන දිහාවට යන හිතක්. ඒක යම් කිසි විදියක මේ ක්‍රියාවලියෙන් අපිව මුදවන හිතක්. ඔකට හරි ලස්සන උපමාවල් දීලා තියෙනවා. සාමාන්‍ය ඔය උණ ගහක මල් පිපුණා වගේ කියලා කියනවා. උණ ගහක මල පිපුණාම ඒ මලේ උණ ගහේ අවසානයේ ලියවිලා තියෙනවා. ඒව එකපාරට ඉවර වෙන්නේ නැහැ. නමුත් අන්න මොකද වෙන්නේ? අර උණ ගහේ අවසානයේ ලියවිලා ඉවරයි. එහෙම නැත්නම් අර විදිහට කෙහෙල් මල ගහක් පීදුනා වගේ මව් මරා උපන් කුමරා කියලා කියන්නේ. අන්න කෙහෙල් මලක් හැදුනොද ඒත් එක්කම ගහේ අවසානයේ ලිය වෙනවා. ගහ මැරිලා නැහැ තාම හැබැයි. ඊළඟට අර විදිහට අපි හිතමු කොටලු දෙනක් ගැප් ගත්තා වගේ කියලා කියනවා. කොටලු දෙනකුත් ඉඳලා හිටලා වදනවලු හැබැයි. එසේ නමුත් ඔන්න මේ කොටලු දෙනක් ගැප් ගත්තද ඒ කොටලු දෙනගේ අවසානයත් ඒ ගැබේ තියෙනවා. ඉතින් ඔය විදිහේ ස්වභාවයක් මේ කියන ප්‍රතිපදාව තුළ තියෙනවා. යම් කිසි පමණකට තමුන් පුහුණු කළා වඩා ගන්න ඕනි. මෙලුවට පස්සේ ඒක Java කැවුනට පස්සේ අන කොයි දේ ආවත් මේ සිහියට යටයි. එහෙම නැත්නම් වෙනස් විදිහකට කිව්වොත් මේ සිහිය කියන්නේ චිත්ත ස්වභාවය නැත්නම් ඒ බැල්ම හරිම සබකෝලයි. එයා යම් කිසි විදියක ප්‍රමුඛතාවයක් සභාවක ප්‍රධාන තනතුරක් ස්ථානයක ප්‍රධානිකමක් ගන්නේ නැහැ ලේසි. හරිම සබකෝලයි. හරිම මේ ප්‍රමුඛතාවයක් ගන්නේ නැහැ. එහෙම ලොකු ආකර්ෂණයක් නැහැ. ඔහේ නිකන් අර ලුණු කැඳ වගේ ස්වභාවයක් තමයි තියෙන. විකුණන්නත් හමාරුයිනේ මේක. දැන් මම අද දවසේ බුදු ගුණ වගේ මොකක් හරි බණක් කිව්වා නම් එහෙම මෙතන 24ක් නෙමෙයි 124ක් ඉන්න තියුණා. ඒ මොකද ඒක හරි ලස්සනයි විකුණන්න පුළුවන්. නමුත් මේ සිහිය කියන එක විකුණන්න හරි අමාරු. අපි ඉතින් එක එක පැකේජින් දාලා දෙන්න බලනවා, එක එක විදියට පැකට් කරලා දෙන්න බලනවා, ගන්න කට්ටිය හරි අඩුයි. අයියෝ ඕක නිකන් ලුණු කැඳ වගේ ආඳුරන්නේ නැද්ද? නිකන් මොනවාරි රස සොසේජස් එකක් වගේ කෑමක් නැද්ද? එහෙම නැත්නම් මේ පිට්සා කනවා වගේ කන්න එකක් නැද්ද කියලා ඔන්න ඔය විදිහේ ඒවා තමයි හොයන්නේ. ලුණු කැඳ කියන එක අප්පප්පා හරි සෞතුයි. ලුණුත් නෑ මේකේ. සුදු ලුණු කෑල්ලක් හැපෙන්න සෑහෙන වෙලාවක් යනවා. ඉඟුරු නම් දාලව නැද්ද කොහෙදෝ? අන්න ඕම කියලා ඕම තමයි. ඉතින් ලුණු කැඳ එක, ලුණු කැඳ එක ඔය ගෙවල් වල හදන ලුණු කැඳ නෙමෙයි, නිකන් නිස්සාරණේ ලුණු කැඳ එක බීලා බලන්න ඕනේ. අන්න ඒක තමයි ඔරිජිනල් බඩු. එතකොට අන්න ඒ වගේ ලුණු කැඳ වගේ ස්වභාවයක් තමයි මේකේ තියෙන්නේ. අර කිව්වට එයා එහෙම ආධිපත්‍යයක් ගන්නේ නැහැ. අපි ඉතින් නැවත නැවත ආරාධනා කරනවා එන්න මේකේ අධිපතිත්වය ගන්න, ඔයා ඔයාව තමයි අපි නම් කරලා තියෙන්නේ කියලා. නැවත 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 මේ සිහිය නැමැති ස්වභාවයට ආරාධනා කරනවා. ඒක තමයි ඔය සක්මනක් පරියන්කයක් කියන්නේ. එයාට කරන ආරාධනාවක්. එදිනෙදා ජීවිතයේ සුළු මොහොතක් හරි සිහිය පුරුදු කරනවා කියන්නේ එයාට කරන ආරාධනාවක්. එයා හරිම සබකෝලයි. එයා මේ ස්වභාවයේ ප්‍රමුඛතාවයක් ගන්නෙ නැහැ. එයා මේ ආසනයට නගින්නේ නැහැ. එයා මේකේ අධිපතිත්වය ගන්නෙ නැහැ. නමුත් අපි අතහරි නැතුව ආරාධනා කරනවා. නැවත 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 ආරාධනා කරනවා. එන්න කියලා මතක් කරනවා. මේ අපේ ඉල්ලීම අවංකයි කියන එක මතක් කරනවා. සාමාන්‍ය ඉල්ලීම් තියෙන්න පුළුවන් අවංක නැති. අන්න ඒ අවංක නැති ඉල්ලීම් බාරගත්තාම ඒකත් දෝෂයන්නේ. ඔය චරිත ස්වභාවයත් හරි ලස්සන. ඔය සිහිය කියන ඒ ස්වභාවය සමග ගැළපෙන චරිත ස්වභාවේ මේ ඉල්ලීම් කරපු පමණින් බාරගන්නේ නැහැ. ඒක කල්පනා ඉන්නවා පොඩ්ඩක් බලාගෙන, මේ මොන විදිහේ ඉල්ලීමක්ද මේක? මූ ඇත්තට කරන ඉල්ලීමක්ද, බොරුවට කරන ඉල්ලීමක්ද, අපි වන්දන කරන කතාවක්ද මේ කියලා නැවත නැවත බලනවා වගේ ස්වභාවයක් මේ සිහිය තුළ තියෙනවා. එතකොට කාලෙත් එක්ක තේරෙනවනේ මේ ඇත්තටම මේ කරපු ඉල්ලීමක්ද, නැත්තම් මේ නිකන් අපිව බොරුවට අන්දවන්න කරපු ඉල්ලීමක්ද කියලා. ඔන්න ඔය චරිත ස්වභාවය ගන්නක ඕකම තමයි සිහියේ තියෙන චරිත ස්වභාවය. ඒව නැත්තම් තව පුද්ගලය වෙනවා නිකන් වයි වර්ණ දාගෙන, නිකන් සංදර්ශනයක් පවත්වගෙන, එක එක අමුතු පාට විහිදෝගෙන මොනරා වගේ එනවා. ආවට මොකද? මේ තැනත්තා අලුතෙන් නම් අම්මෝ හැමෝම මෙයා වාසරය කරනවා, හැමෝම හිතනවා මෙයා තමයි සුදුසු පුද්ගලයා, මෙයා තමයි ආශ්‍රය කළ යුතු පුද්ගලයා කියලා. ඔය විදිහට කල්ගෙවට මොකද, රතියක් දෙකක්, මාසයක් දෙකක්, අවුරුද්දක් දෙකක් යනකොට අන්න මොකද වෙන්නේ? මේ තැනැතර තේරෙනවා මේ කොහෙදෝ යන මොකද්දෝ පිස්සෙක්. ඔය විදිහේ අර මොනරාගේ පස්ස පැත්ත පේනවා. පොඩ්ඩක් ඒක රවම කැරකිලා එන්න ඕනේ. එතකොට අන්න ඒ වගේ පුද්ගලයොත් අර සමාජයට බොහොම ආකර්ශනීයයි. අලුත් තැනකට ආවම එයා ස්වභාවේ අධිපතිත්වය ගන්නවා. පාටි එකට ගියොත් එයා තමයි පොර. නමුත් අර සිහියේ චරිත ස්වභාවයේ තියෙන කෙනෙක් ඉන්දියොත් නෑ, ඉන්දියද නැද්ද දන්නේත් නෑ මේ මිනිස්සයා. ඉන්දියද නැද්ද? ඔයත් පාටි ඉන්දියද? ආ, එයත් ඉන්දියලු. ඔයා කොහෙද ඉන්දියේ? මාත් ඉන්දියන්නේ, මම දැක්කේ නෑනේ ඔයාව. ඔන්න ඔය විදිහේ චරිත ස්වභාවයක් තමයි තියෙන්නේ. අන්න විදිහේ චරිත ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට ඒත් අපි මෙයාට මේ විදිහට තීරණයකට එළඹෙන්නේ නැති, මේ පුද්ගලයාට මේ විදිහට විදහා පෑමක් කරන්නේ නැති මේ පුද්ගලයාට මේ විදිහේ අර ආරාධනාවක් කළපු පමණින් බාරගන්නේ නැති මේ පුද්ගලයාට, ප්‍රශ්නයක් ආව පමණින් දඟලන්නේ නැති මේ පුද්ගලයාට අපි නැවත නැවත කියනවා නෑ, ඔයාට අපි ආරාධනාවක් සිද්ධ කරනවා. ඒ ආරාධනාව අවංකයි. මේ බොරුවක් නෙමෙයි කරන්නේ, බොක්කේම මේ ආරාධනාව කරන්නේ කියලා සිය දහස් වරක් එයාට අපි ඔප්පු කරනවා. ඒක තමයි ඔය සක්මනක් පරියන්කයක් කියන්නේ. ඒක කරලා ඒ ආරාධනාව අපිට ඒ විදිහට කරන්න හරි අමාරුයි කලින් කාලයක් තිස්සේ. ඒකනේ ඔය කට්ටිය අහන්නේ දැන් හාමුදුරනේ මේම මේ ඔහේ ඉන්නවා නම් තමයි මං දැන් මම මොන හරි කරන්න ඕනේද? පරියන්කේ වාඩි වෙලා හුස්මත් ඔය තියනවා, හුස්මත් නිකන් නැති වෙලා වගේත් යනවා. මං ඉතින් ඔහේ ඉන්නවා, මම මේ අපරාධ මේ කාලේ නාස්ති වෙනවානේ, මොකද මම මෙතනින් එහාට කරන්නේ කියලා අහනවා. කරන්නේ කියලා විපස්සනා කරන්නේ කොහොමද දැන් මෙතනින් එහාට? ධාතු මනසිකාරය කරන්නද, නැත්නම් අසුබේ වඩන්නද කියලා? ඔන්නේ මොකක් හරි අනාර ආවංකනේ අර ආරාධනාව. නිකන් හරි කැතයි අප්පා, ඒක අහන එකම කැතයි. අහන එකම කැතයි. මේ තේරෙනවා මේ මනුස්සයාට මේ කතන්දරේ තේරෙන්නේ නැහැ. මේ මනුස්සයා මේ වෙන කොහෙදෝ යන එකක් අල්ලගෙන තමයි මේ දඟලන්නේ. කියනකොටම වචනෙන් දෙකෙන් තුනෙන් අල්ලන්න පුළුවන්. කාලය අපත යන මොනව හරි කරන්න කිව්වොත් සම්පූර්ණ වැරදිලා. ඔතනින් එහාට විපස්සනා වඩන්න තව මෙහෙම කරන්න කිව්වොත් වැරදිලා, හොඳටම වැරදිලා. එහෙම නැත්නම් මෙන්න ධාතු මනසිකාරය කරන්න වෙනවා ඔතනින් එහාට කර යනවා නම් කියලා කිව්වොත් හොඳටම තේරෙන්නේ නැහැ, A B Z වත් තේරෙන්නේ නැහැ. ඉතින් එන්නේ විදිහේ ස්වභාවයක් මේ මේ සිහිය තුළ තියෙනවා. එයාට අපි නැවත නැවත ආරාධනා කරනවා, එයාට අපි නැවත නැවත මතක් කරනවා, එයාට අපි කියනවා මේ ආරාධනාව අවංකයි, බොරුවක් නෙමෙයි මේ කරන්නේ, ඒක ඔප්පු කරලා පෙන්නන්න ඕනේ එයාට. ඔප්පු කරන්න ඉතින් කාලයක් තිස්සේ ආරාධනා කරනවා. නමුත් ආරාධනා කරනකොට මොකද වෙන්නේ, දවසක මෙයා මේකේ අධිපතිත්වය ගන්නවා. ඒක නොදැනීම තමයි ගන්නෙ. එයා ටික ටික ආසනෙට නගිනවා, එයා ටික ටික අර විදිහේ ප්‍රධානීක් බවට පත් වෙනවා, එයා ටික ටික මේ පද්ධතියේ පද්ධතියේ යම් කිසි විදියක වගකීම බාර ගන්නවා. ඒ බාර ගත්තට පස්සේ ආයෙ ඉතින් මොන දෙයාවත් ඔළුව නවන්නෙත් නැහැ, මොන දෙයාවත් ඒ විදියට යටත් වෙන්නෙත් නැහැ. අන්න ඒ විදියේ ස්වභාවයක් ගැන තමයි මේ කියන්නේ. එතකොට ඒක අන්න අර මුලදී ලොකු අමාරුවකින්, වෙහෙසකින්, පීඩාවකින්, කාලයක් තිස්සේ උත්සාහ කිරීමෙන් තමයි වඩා ගන්න ඕනේ. එහෙම පුරුදු කරා දවසේ වැඩුවට පස්සේ අපි හිතමු දවසක මෙයා අධිපතිත්වය ගත්තා කියලා. අන්නේ අධිපතිත්වය ගත්තොත් යම් කිසි දවසක අන්න එදායින් පස්සේ නිවන දිහාවට තමයි ඒ ගමන තියෙන්නේ. අර විදියට උණ ගහක මල් පිපුණා වගේ, එහෙම නැත්නම් මේ කෙහෙල් ගහක් පීදුණා වගේ, කොටළු දෙනක් ගැප් ගත්තා වගේ ස්වභාවයක් තියෙනවා. ඔන්න ඔය යම් කිසි විදියක ඔය ඉන්ද්‍රිය මට්ටමක් වගේ ස්වභාවයක් වැඩිලා ආවට පස්සේ අයියා අපෝ හැරෙන ගමනක් නෙමෙයි ඒක. හැබැයි නිවන ස්ථිර වෙලා නැහැ තාම. ඉතින් ඔන්න ඔය විදිහේ ස්වභාවයක්, ඔන්න ඔය විදිහේ ශක්තිය වඩන්න කියන ආරාධනාව විතරයි බුදුරජාණන් වහන්සේ අපිට සිද්ධ කරන්නේ. එතනින් එහාට වෙන බුදුන්ට කරන්න පුළුවන් ගෞරවයක් පූජාවක් නැහැ. එතනින් එහාට වෙන සත්කාරයක් නැහැ. එතනින් එහාට වෙන ගුණයක් නැහැ. දැන් සමහර කෙනෙක් ඇවිල්ලා කියනවා බලන්න ඔබ වහන්සේ අන්න මට සෑහෙන උදව් කරා නම්මනම් කියලා මොකද්ද ඔයක කියනවා. මම ඉතින් දැන් මේ ප්‍රතිපදාව කරගෙන යනවා කියලා මේ විදිහට කියනවා. එතකොට ඒ ගුණ වර්ණාවේ නම් වැඩක් නැහැ. ගුණ වර්ණාවේ වැඩක් නැහැ. ඒ වෙනුවට ඕක කොල්ලා තමුන්ගේ ගමන හදා ගන්නකෝ. ඒක තමයි කරන්න පුළුවන් එකම වර්ණාව. ඒක තමයි කරන්න පුළුවන් එකම වර්ණාව. එහෙම නැත්නම් මේ වැඩේ කළා ඒ පෙන්නන්නකෝ. ඒක තමයි දෙන්න පුළුවන් හොඳම සහතිකේ. මෙතනින් එහාට ওই වචන වලින් අපිට වැඩක් නැහැ, අදාළ නැහැ. අදාළ නැහැ. ඒවා ඒ මොකද අපි අපේ බැල්ම තියෙන්නේ අර භාග්‍යතුන් වහන්සේ කියන දේ පිළිබඳ. භාග්‍යතුන් වහන්සේ පෙන්වන කල යුත්ත පිළිබඳ. අන්න ඒක වඩා ගන්න, ඒක පුරුදු කරන්න. එතනින් එහාට වෙන කරන්න පූජාවක් නැහැ. එතනින් එහාට වෙන දෙන්න වටිනාකමක් නැහැ. ඇති ඔන්නයි සිහිය කියන ස්වභාවේ ටිකෙන් ටික ආයාසයෙන් පුරුදු කරන්න ඕනේ. ඒකයි මම කියන්නේ නැවත නැවත. ඒක නිකන් අර ෂණයෙන් එන්නේ නැහැ. අපි නැවත නැවත ආරාධනා කරනවා යාට, නැවත නැවත යාව මේ වේදිකාවට නැග්ගවන්න උත්සාහ ගන්නවා. මේ නැවත නැවත කියන අපේ ආරාධනාව අවංකයි කියලා. මොකද හේතුව එහෙම නැති වුණොත් එයා තේරුම් ගන්නවා මේක චපල ආරාධනාවක්. මේ බොරුවට මේ විදියට මෙහෙම කියන්නේ කියන අන්න ස්වභාවයක් එයා අඳුන ගන්නවා. ඒක නිසා නැවත නැවත මොකද කරන්නේ, නැවත නැවත පුහුණු කරනවා, නැවත නැවත වඩනවා. සාමාන්‍ය ඔය නියුරෝ සයන්ස් වලත් කතා වෙනවා මෙන්න මේ DMN default mode network කියලා ස්වභාවයක්. මේ මොකද්ද මේ ස්වභාවය? අන්න අර thinking mind, wandering mind, storytelling කියලා ඔය විවිධ වචන වලින් සඳහන් කරන්නේ මේ විදියට පපංච අර හිතලු මුලාව ඔස්සේ සිහින ලෝකවල අතරමං වෙලා කල් ගත කරනවා. සාමාන්‍යයෙන් ඒක තමයි අපේ බ්‍රේන් එක වැඩිපුර දුවන්නේ. ඒකේ තමයි මේ ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක් කියන එකේ තමයි දුවන්නේ. ඒකේ තමයි අර විදියට අපි කියන්නේ එක එක ඉනර් චැටර් කියලා කියන්නේ, ඇතුළත කතාව කියලා කියන්නේ. ඒකේ තමයි ඒවා වැඩ කරන්නේ. ඒකේ තමයි අර සමහරුන්ට අර වොයිසස් ඇවිල් එක එක ඒවා කියන්නේ, අර එහෙම කරන්න මෙහෙම කරන්න කියලා අන කරනවා. ඒගොල්ලන්ට සමහර වොයිසස් ඇවිල්ලා ඒ ඔක්කොම වැඩ කරන්නේ අන්න අර DMN ඩිෆෝල් මෝඩ් නෙට්වක් එකේ. එම නැත්තම් අර අර ඔටෝමැටික් ෆන්ක්ෂන් එකක් තමයි මේ යන්නේ. ඒකයි හිතලා කල්පනා කරලා කරන්න දෙයක් නැහැ. මුකුත් නොකර ඉඳියොත් ඒකෙම තමයි යන්නේ. ඒක තමයි ස්වභාවික. එතකොට කියනවා මේකෙන් කඩලා ගන්න ඕනේ. ඒගොල්ලෝ එහෙම තමයි නියුරෝ සයන්ස් වල ඒගොල්ලෝ කියන්නේ. මේකෙන් කඩලා ගන්න ඕනේ. කඩලා ගන්නේ උනන්දුවෙන් උත්සාහයෙන් අවධානය දෙනවා මොකක් හරි වැඩකට. එතකොට සාමාන්‍යයෙන් ක්‍රීඩාවක් වගේ පුහුණු කරන කෙනෙක් ඒ විදිහේ අවධානයක් කඩලා අරගෙන ඒකට දෙනවා. දුන්නාම අන්න ඒ දීපු එක තුලින් මෙයාට සහනයක් විවේකයක් හම්බ වෙනවා. එහෙම නැත්නම් අපි හිතමු ඒ විදිහට යම් කිසි කෙනෙක් ඔන්න ඩාන්සින් වගේ යම් කිසි දෙයක් කරනවා. එහෙම නැත්නම් ඔය වනාන්තරයක මුහුදු වෙරළක ඇවිදින්න යනවා. ඒ වගේ වෙලාවක මෙයාගේ අවධානය අන්න කැඩිලා අර කරන වැඩේට එනවා. එතකොට මොකද එන්නේ? අර ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක් එක බිඳිලා ඒ වෙනුවට වෙනස් විදියක ස්වභාවයක්, ඒ විදියට පුහුණු පුරුදු කරන ස්වභාවයක් මතුවලා එනවා. අන්න ඒ වගේ දෙයක් මේ භාවනාවකදී සිද්ධ වෙනවා. මේ සතිමත් වෙන්න එකත් උත්සාහයෙන් තමයි කරන්නේ. කඩලා අරගන්න ඕනේ. ඒකයි අපි කියන්නේ අර සක්මනට හිත යොදන්න, පය පෑගෙන විදිය බලන්න, වාඩි වෙලා ඉන්න එකට හිත යොදන්න, වාඩි වෙලා ඉන්න ඇඟ දැනෙන්නේ කොහොමද කියලා බලන්න. අර විදියට බත් කනකොට දත් මදිනකොට හිත යොමු කරන්න, ඒවා දැනෙන්නේ කොහොමද කියලා බලන්න. අන්න මොකද කරන්නේ? අර ස්වභාවික ගමන කඩනවා. අර නිකන් මුලාවනේ රජ කරන්නේ ඒ ක්‍රියාවලිය තුල. ඒ මුලාව කඩනවා. කඩලා අවදිව උනන්දුවෙන් උත්සාහයෙන් දත් මදින බව, බත් කන බව, ඇවිදින බව, වාඩිලා ඉන්න බව, හුස්ම වැටෙන බව දැනගන්න උත්සාහ ගන්නවා. ඔන්න ඕක තමයි කරන පුහුණුව. ඒතර එක්තරා විදියක අර ස්වංක්‍රීය නියමු ස්වභාවික ජීවුණු මේ දේ අන්න අපි යම් කිසි විදියක දැනුවත් ස්වභාවයකට කඩලා අරගන්න එක තමයි මේ සිද්ධ කරන්නේ. ඒක තමයි පුහුණු කරන්නේ. අන්න ඔය න්‍යිරෝ සයන්ස් වල කියනවා මේ මෙඩිටේෂන් වලදීත් මේ දේම සිද්ධ වෙනවා. මේ මයින්ඩ්ෆුල්නස් එක්ක මේකේ තියෙන සම්බන්ධය කොයි වගේද කියලා, මේ බුද්දිස් ප්‍රැක්ටිස් එක්ක මේකේ තියෙන සම්බන්ධය කොයි වගේද කියලා ඒගොල්ලෝ විස්තර තොරතුරු ඉදිරිපත් කරනවා. අන්න අර විදියට ස්වභාවික ගමනක්, අර විදියට මුලාව රජ කරන ගමනක් වෙනුවට උත්සාහයෙන් ආයාසෙන් යම් කිසි විදියක අවධානය වර්තමානෙට අරගන්නවා. මේක වරක් දෙවරක් අරගෙන හරියන්නේත් නෑ. සිය දහස් වරක් නැවත නැවත පුරුදු කළ යුතුයි. පුරුදු කරනකොට මේ තැනැත්තාගේ ස්වභාවය, මේ තැනැත්තාගේ මොලේ, එහෙම නැත්නම් මේ තැනැත්තාගේ හිත පරිවර්තනය වෙනවා. වෙනසකට ලක් වෙනවා. ඒක තමයි නියුරෝප්ලාස්ටිසිටි. මේ කොහොමද මේ දේ වෙනස් වෙන්නේ? මේ අපි මේ ස්ථිරයි කියලා හිතාගෙන ඉඳපු දේ කොයි ආකාරයෙන්ද මේ විදිහේ කාලෙත් එක්ක පුහුණුවත් එක්ක පරිවර්තනයකට වෙනසකට ලක් වෙන්නේ කියන එක දැනින්න පුළුවන්. සාමාන්‍ය ඔය සත්තුන්ගේ ස්වභාවය ගැන කතා කරනකොට කියනවා ඔය ඇමිග්දලා කියන අර උරග මොලේ කියන්නේ අන්නේ කොටස තමයි ගොඩක් කලාවට ඔය ස්වභාව මේ ඉබේ වෙන දේවල් වල තියෙන්නේ. සතෙක්ට සාමාන්‍ය ජීවිතේ පවත්ව ගන්න ඒ දේ අවශ්‍ය වෙනවා. එයා හැම වෙලේම අර විදිහට බියෙන් වෙලෙමින් තමයි කල් ගෙවන්නේ. එතකොට එයාට ඒක ඕනේ. ඒකෙන් තමයි එයාව රකින්නේ. අන්න ඒ ස්වභාවේ ගොඩක් දුරට ළඟයි ඔන්න ඔය කියන ඔය ඩිෆෝල්ට් මෝඩ් එකට. ඉබේ යනවා, පැවැත්ම උදෙසා යනවා. සංසාරේ කියන්නේ පැවැත්ම තමයි ඉතින්. වර්ගය බෝ කිරීම, ආහාර හොයා ගැනීම, අර විදිහට මෛතුණය වගේ දේවල් වලට, ආරක්ෂාව සලසා ගැනීම වගේ දේවල් වලට හිතන්න කල්පනා කරන්න දෙයක් නැහෙනි. ඒක තමයි පැවැත්ම. ඒක කොහොමත් වැඩ කරනවා. ඒක කොහොමත් ඇක්ටිව්. එතකොට මෙන්න මේ පැවැත්ම තමයි මේ කඩන්නේ. පැවැත්ම තමයි කඩන්නේ. මේ විදිහට උනන්දුවෙන් උත්සාහයෙන් කඩන්නේ. ඉතින් එන්නේ ඒ උත්සාහය තමයි කියන්නේ. එතකොට සාමාන්‍ය දැන් ඔය අපි සිහිය ගැන කියනකොට කියනවා නිකන් බලලෙක් වගේ කියලා. බලලාගේ උපමාව දෙනවනේ. බලලා විදින විදිය ගත්තොත් තෝ හැම වෙලේම කම්ෆර්ටබල්. බලලෙක් කවදාවත් අපහසුවෙන් වාඩි වෙලා ඉන්නව දැකලා නැහැ නේ. බලලෙක් කවදාවත් අපහසුවෙන් ඇවිදිනව දැකලා නැහැ නේ. අනේ විදිහේ බලලෙක් වගේ යන්න ඉන්න, වාඩි වෙලා ඉන්න, කටයුතු කරන්න කියලා යම් කිසි විදියක උපමාවට කියනවා. බලලා ඇත්තටම සතිමත් කියන්න උත්සාහ කරන්නේ නැහැ මම. නමුත් අන්න ඒ විදිය උපමාවක් අපි පෙන්නනවානේ. උපමා උපමේ ඉතින් ගලපන්න ගියාම සමහරු රටපටලවනෝ. ඉතින් කොහොම නමුත් අන්න ඒ විදිය ස්වභාවයක් බලලෙක් තුල තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එකේ වැඩියෙන්ම විකිණෙන්නේ මොනවද කියලා ගත්තොත් කෙනෙක් හිතන්න පුළුවන් හෙලිවැලු පින්තූර කියලා. නමුත් ඇත්තටම විකිණෙන්නේ බළල්ලුන්ගේ පින්තූර තමයි වැඩියෙන්ම විකිණෙන්නේ මොන වීඩියෝද කියලා බැලුවොත් බළල්ලුන්ගේ වීඩියෝස් තමයි වැඩියෙන් විකිණෙන්නේ. ඇයි ඒ? අන්න බලලා නිකන් දැක්කත් යම්කිසි විදියක නිකන් හිතට සහනයක් විවේකයක් දනවනොම්. ඔය සතිපාසලට ගිහිල්ලා අපි පොඩි දරුවන්ටත් කියන බළලෙක් ඉන්න විදිය බලන්න, බළලා බලලා ඇවිදින විදිය බලන්න, බලලා වාඩි වෙලා ඉන්න විදිය බලන්න, ඒ සතායේ ඒ ඉරියව්වේ කොච්චර පහසුවෙන් විවේකයෙන් ඉන්නවද කියලා බලන්න. ඒ විදිහට අපිත් ඉන්න උත්සාහ කරමු කියලා තමයි මතක් කරන්නේ. හැබැයි ඒ බාහිරෙන් පෙනෙන කතාවට, ඒ උපමාවට ඊට වැඩි පොඩ්ඩක් ගැඹුරක් තියෙන බව තමයි සඳහන. මොකද්ද කියනවා, මේ බලලගේ ඇමිග්ඩලාවත් හරිම රෙස්පොන්සිව්. ඒ කියන්නේ ඕන වෙලාවක ෂණිකව ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඒ සතාට. බලලෙක් ඔය නිදියගෙන ඉන්නේ යම්කිසි අවස්ථාවක් එනකම් විතරනේ. ඒතර කඩාපැන්න ඊළඟ මොහොතේ. ඉතින් එන්නේ වගේ මේ ඇමිග්ඩලාව හරිම රෙස්පොන්සිව්. අනිත් පැත්තෙන් යාට පුළුවනි ෂණිකව අර වෙහෙස ආතතිගත ගතිය අඩු කළා ඒ විවේක ස්වභාවයකට එන්න. එකපාරට කඩාපැන්නට මොකද ආපහු විවේකයි. ආපහු කඩාපැන්න ආපහු විවේකයි. ඔන්න ඔය විදිහේ ස්වභාවයක් මේ සතා තුළ තියෙනවා කියලා සඳහන් කරනවා. ඒතර ඒකත් එක්ක ගැළපිලා යනවා, අර චරිත ස්වභාවෙත් ගැළපිලා යනවා. අපි මේ කියන කතාවත් ගැළපිලා යනවා. ඒකින් හින්දා වෙන්නේ නැති ඔය ඊජිප්තුවේ එහෙම ඉස්සර කාලේ බලල්ලුන්ව දේවත්වයෙන් සලකලා බලල්ලුන්ට පුද පූජා කළා තියෙනවා. දැන් අද කාලේ ඉන්ටර්නෙට් එකේ බලල් පින්තූර විකිනෙනවා වගේ තමයි. ආතතිය වෙහෙස තියෙන කට්ටියට කියන්නේ බලලෙක් අරගන්න කියන, බලලෙක් හදාගන්න කියන. එහෙනම් බලලා හින්දා ආතතිය බැහැලා යනවා. ඉතින් එන්නේ වගේ ස්වභාවයක් ඒ සතාගේ තියෙනවද? අන්න ඒ වගේ කතාවක් තමයි අපි මේ උපමේයයට ගලපන්න උත්සාහ කරන්නේ. මේ විදියට මේ ඉන්නේ ඉරියව්වේ විවේකය හදන්න. අර විදියට අවදි අවශ්‍ය වෙලාවේදී ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි නැවතත් අර විවේක මනසට, නැවතත් අර සැහැල්ලු මනසට ගමන් කරනවා. ෂණිකව ගමන් කරන ආපවර විවේකේ, ආපවර සැහැල්ලුවේ නැවතත් ඕන ක්‍රියාත්මක වෙනවා. නමුත් නැවතත් අර විදිහේ සැහැල්ලුවකට, විවේකයකට ගමන් කරනවා. ඔන්න ඔය විදිහේ අර ඇමිග්ඩලාව සම්පූර්ණ නිකන් ක්‍රියා විරහිත කරනවා නෙමෙයි. නමුත් ඊට වැඩිය විවේක මනසක්, ඊට වැඩිය එසවූ මනසක් මේ තැනැත්තා පුරුදු කරනවා, හදනවා. අනේ එසවූ මනස, ඒ ස්වභාවය තමයි මනුස්සයාගේ තියෙන වටිනාකම. ඒ ස්වභාවය තමයි මෙන්න මේ වෙනසක්, පරිවර්තනයක්, මේ ප්‍රතිපදාවක් අපිට වඩා ගන්න උදව් කරන්නේ. අර විදියට අර ඩිෆෝල්ට් මෝඩ් එකේ ගියොත් ඉතින් කොහොමත් සංසාර ගමන, අර විදියට පැවැත්ම පිළිබඳ කතාවක් තමයි තුල තියෙන්නේ. ඒකේ ආයි කියලා දෙන්න දෙයක් නැහැ. ඒක හොඳටම කොහොමත් එදා ඉඳලා මෙදා දක්වා කොහොමත් පවතින දෙයක්. වර්ගයාබෝ කිරීම, ආහාර, අර විදියට ආරක්ෂාව, ඔය නිින්ද, ඔය වගේ දේවල් කොහොමත් ඒ ක්‍රියාව. ඒකෙන් කඩලා ගන්නවා කියන ආරාධනාව තමයි සිද්ධ කරන්නේ. භාග්‍යතුන් වහන්සේ කියනවා මෙන්න මේක තමයි කළ යුත්තේ. මෙන්න මේක තමයි මේ ශාසනයේ නියම වැඩේ. මෙන්න මේකට තමයි බුදුවරෙක් පහළ වෙන්නේ, ඇත්තට පහළ වෙන්නේ. අර කතන්දර කියන නෙමෙයි, ඒවා නෙමෙයි ප්‍රමුඛතා. ඒවා නෙමෙයි කළ යුත්තේ. මෙන්න මේ කළ යුත්තේ පිළිබඳ භාග්‍යතුන් වහන්සේ නැවත නැවත අපිට මතක් කරනවා, නැවත නැවත ප්‍රශංසා කරනවා. ඒ කිරීම පිළිබඳ අනේකයි කියන්නේ අතිබික්කවේ අඤ්ඤේව ධම්මා ගම්බීරා දුද්දසා දුරනුබෝධා සන්තාපනීතා අතක්කාවචරා නිපුණා පණ්ඩිත වේදනීය. මෙන්න මේ විදියට වෙනස් වූ ධර්මයක් තියෙනවා. ගම්බීර දැකීමට අපහසු, අවබෝධ කිරීමට අපහසු, සාන්ත ප්‍රණීත තර්කයට අසු නොවන, අර විදියට සියුම් වූ පණ්ඩිතයන්ට ගෝචර. අන්න ඒ දේ හුරු කරන්න, ඒ දේ පුරුදු කරන්න මෙන්න මේ තියෙන මේ ප්‍රශ්නේ විසඳගන්න. එන්නේ විසඳීම, එන්නේ දුක කෙලවර කිරීම තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඒ දේශනාව කරන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. එහෙම නැතුව අර චූල සීල, මජ්ජිම සීල, මහා සීල ගැන කතා කරන්න නෙමෙයි, ඒවැ මිනිස්සු යොදවන්න නෙමෙයි. ඒවා හැබැයි එපා කියන්නේ නැහැ. ඒක කිව්වොත් අල්පමාත්‍ර ගුණයක් කීවා වෙනවා කියන එක තමයි කියන්නේ. මාගුණයක් තියාගෙන අල්පමාත්‍ර ගුණයක් කීමත් එක්තරා විදිහක නිග්‍රහයක් කියලා කෙනෙක් හිතන්න පුළුවන්. අන්නේ විදිහේ ස්වභාවයක් තියෙනවා. ඒතර ඒ දේවලුත් හොඳයි. නමුත් එතනින් එහාට ගමනක් තියෙනවා. එතනින් එහාට අර විදිහට ගම්බීර ප්‍රතිපදාවක් තියෙනවා. දුද්දස ප්‍රතිපදාවක් තියෙනවා. දුරනුබෝධ ප්‍රතිපදාවක් තියෙනවා. සාන්තපනීත ප්‍රතිපදාවක් තියෙනවා. අතක්කාවචර ප්‍රතිපදාවක් තියෙනවා. නිපුණ පඬිත වේදනීය ප්‍රතිපදාවක් තියෙනවා. ඉතින් එන්නේ විදිහේ ප්‍රතිපදාවක් සඳහා අද දවසේ මේ කතා බහත් අපි අපිටත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අනන්සේ යෝගේ අපි පොඩි මාකටිං පාරක් දාන්න වෙනවා ස්වාමීන් වහන්සේ නේද කට්ටිය ගෙන ගන්න. අද දිනේත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. සම්බන්ධ වී සිටින අයගේ පසුව සම්බන්ධ වී අයගේ පහසුව පිණිස පොඩි සාරාංශගත කිරීමක් කරන මේ ධර්ම දේශනාවේ අද දේශනාවට මූලික වුණේ මේ අපිට ලැබිලා තියෙන ක්ෂණ සම්පත්තිය මොකද්ද? ඒ ක්ෂණ සම්පත්තිය ලැබීම කොතරම් දුර්වලද යන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ සඳහන් කරා. අපි මේ ක්ෂණ සම්පත්තිය ලැබිලා තිබුණත් ඒ කුමක් සඳහා යොමු කළ යුතුද, කුමක් සඳහා එම ක්ෂණ සම්පත්තිය දිශාගත යුතුද, දිශාගත කළ යුතුද යන්න අපිට අවබෝධයක් නැහැ. නමුත් බුදුන් වහන්සේ අපට පෙන්වා දෙනවා ඒ කුමකට යොමු කළ යුතුද යන්න. ඒ සඳහා ස්වාමීන් වහන්සේ උදාහරණ දෙකක් අපිට ඉදිරිපත් කරා. මේ මනුෂ්‍යාත්මය ලැබීම කොතරම් දුර්වලද, බුදුන් වහන්සේ කෙනෙක් ලෝ පහළ වීම කොතරම් දුෂ්කරද, විරලද කියලා. මේක ඉතින් කනප කැස් බෑවා ගෙස්තුරින් අහස දකින උදාහරණය උපමාවට අරගෙන අපිට පැහැදිලි කරා. ඉතින් මෙහෙම ක්ෂණ සම්පත්තියක් ලැබුණත් බුදුන් වහන්සේගේ මේ අල්ප ගුණ අල්ලගෙන යම් අය කටයුතු කරනවා. ඉතින් නමුත් බුදුන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ මේ කටයුත්තට නෙවෙයි කියලා අද දවසේ ධර්ම දේශනාවට අදාළ ගාථාවක් තරුණී ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරා. එහිදී කියනවා තථාගත තෙමේ ධර්මයක් ඉදිරිපත් කරනවා. එම ධර්මය ගැඹුරුයි, ගැඹීරයි, ප්‍රණීතයි, අවබෝධ කිරීමට අපහසුයි, තර්කයට හසු වෙන්නේ නැති දෙයක්. ඉතින් මේක කොහොමද අපේ කළ යුත්ත කියන කටයුත්තට යොදාගන්නේ කියලා ඉතින් එතනදී තවදුරටත් සඳහන් කරනවා. ඒ සඳහා චිත්ත සවාස, ඒ බුදුන් වහන්සේගේ ධර්මයේ සංසාර ගමනින් එතර වීම සඳහායි මේ ගැඹීර ධර්මයේ ඉදිරිපත් කළා තිබෙන්නේ. ඒ සඳහා වන ඒ චිත්ත ස්වභාවය හෝ අඩුගානේ අපි ඇති කරගත යුතුයි. යම් පමණකට එම චිත්ත ස්වභාවය ඇති කරගන්න කොහොමද අපිට කියන්නේ? පොඩි සක්මනක් කරන්න, පරියන්කයක් කරන්න, සුළුසුළු වශයෙන් පටන් ගන්න. ඉන්පසු එම චිත්ත ස්වභාවය දීර්ඝ නොකඩවා උනන්දුවෙන් ප්‍රැක්ටිස් කරන්න කියලා අපිට උපදෙස් දෙන්නේ. එහෙම කරන කෙනෙකුට දීර්ඝ කාලිනව මේෙන් ලැබෙන ප්‍රතිඵල බහුලයි. එය අවසානයේදී සංසාර ගමනින් එතර වීම සඳහාත් අපිට උදව් උපකාර වෙනවා කියලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ සඳහන් කළා. ධර්මදේශනාව YouTube හා Mixlr ඔස්සේ නැවත සවන් දෙන්න පුළුවන්. එය දින කීපයකින් තම මාධ්‍ය ඔස්සේ පබ්ලිෂ් කරනවා. මීළඟට තිබෙන්නේ අපි මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කියූ පරිදි කොහොමද මේ චිත්ත ස්වභාවය ඇති කර ගැනීමට උපකාර වන සතියක් පුරුදු කරන්නේ, සතිමත් බවක් ඇති කරගන්නේ, ඊට අදාළ වන මේ පරියන්කයක් ඇවිදීමක් කොහොමද අපි කරන්නේ කියලා ඒ පුහුණුවට අදාළ අත්පත්‍රිකාවක් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සකස් කරලා තිබෙනවා. මේ අත්පත්‍රිකාව මම දැන් ෂෙයා කරගන්නම්. මේ සඳහා මූලික වීඩියෝපටි දෙකක් නිර්මාණය කළ තිබෙනවා. සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් මෙම වීඩියෝපටි දෙක නරඹලා මූලිකවම හොඳ අවබෝධයක් ඇති කරගන්න කුමක්ද කළ යුත්තේ, කොහොමද මේක පටන් ගන්නෙ කියලා, සතිමත් ඇවිදීම කරන්නේ කොහොමද, සතිමත් හිඳ ගැනීම කරන්නේ කොහොමද, වඩා වැදගත් වෙන්නේ තමුන්ගේ ප්‍රායෝගික පුහුණුව. මේ සඳහා යම් කාලයක් වෙන් කරගෙන උදෑසන හෝ හවස හෝ ස්ථානයක් වෙන් කරගෙන මූලිකවම විනාඩි 5ක් පමණ සතිමත් ඇවිදීම සතිමත් හිඳ ගැනීම කරන්න පුළුවන්. නොකඩවා මේක සතියක් පමණ කරලා පැය දෙකක් පමණ තමුන්ගේ පුහුණුව සම්පූර්ණ වීමෙන් පසු එම අත්දැකීම් අප වෙත ලියා එවන්න පුළුවන්. කොහොමද තමුන් සතිමත් ඇවිදීම කරේ, සතිමත් හිඳ ගැනීම කරේ කොහොමද? මෙම වාර්තාව ලිවීමේදී තමන්ගේ මූලික අරමුණ කියලා එකක් අපි ඉදිරිපත් කරනවා. සතිමත් හිඳ ගැනීමේදී ආනාපාන සතිය, එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලිම, ඊට අමතරව සතිමත් ඇවිදීමේදී කොහොමද දෙපයට පොළවේ ස්පර්ශය දැනුණු විදිය, පොළවේ ස්වභාවය කකුලට දැනෙන විදිය, ඊළඟට මේ අරමුණෙන් පිටට ගියාම තමුන්ට කොහොමද නැවත මූලික අරමුණට ආවේ, ඒ වේදී සිද්ධ වෙච්ච දේවල්, තමුන්ගේ සිතුවිලි, මේ සියල්ලක් ඉදිරිපත් කරලා වාර්තාව අප වෙත ලියා එවන්න පුළුවන්. ගිය සතියේත් වාර්තාවක් විදිහට එවලා තිබුණා කොහොමද මේ වාර්තා ලියන්නේ කියලා. එම වාර්තා ලියන විදිහ වෙනම පත්‍රිකාවක් තිබෙනවා, මම මේම පත්‍රිකාවත් ෂෙයා කරන්නම්. මේ ලියපු වාර්තාවල් අප වෙත එවන්න ක්‍රම දෙකක් තිබෙනවා. Google Form එක හෝ email address එක හරහා අපිට එවන්න පුළුවන්. වැදගත් වෙන්නේ තමුන්ගේ පුහුණුව නොකඩවා ඉදිරියට කරගෙන යාමයි. වහන්සේ සදහන් කර පරිදි දීර්ඝ කාලීනව නොකඩවා මේ පුහුණුව සිදු කර යුතුයි. ඊට අමතරව නවකීන් වැඩසටහන සම්බන්ධ කිරීමට උත්සාහ කරන්න, තමුන්ගේ වාර්තා අපි සමග ෂෙයා කරන්න, ඒවා අනිත් අයගේත් සතිය දියුණු කර ගැනීමට ප්‍රයෝජනවත් වෙනවා. වැඩසටහන සෑම දිනකම ශ්‍රී ලංකා වේලා ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් 11:30 සිට 1 දක්වාත්, නවසීලන්ත වේලාවෙන් 1:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. Zoom details මෙහි සඳහන් කරලා තිබෙනවා, රැස්වීම අංකයත් මුරපදයක් link එක. ඉතින් සියලු දෙනාටම ඉල්ලා සිටින්නේ දිනපතා අප සමග සම්බන්ධ වෙන්න, අලුත් අය සම්බන්ධ කරන්න කියලා. මීළඟට තිබෙන්නේ අපට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා මම බන්දුල මාමාට ආරාධනා කරනවා අද දිනේ අපිට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කරන ලෙස. අවසරයි අපේ ධම්මසරණ ස්වාමින් වහන්සේවත් පාද නමස්කාර කොට අද වැඩසටහනට පිළිගන්නවා. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.
තෙරුවන් සරණයි. අපි වැහෙනවද පැහැදිලිව?
එහෙමයි ස්වාමීන් වහන්ස, ඇහෙනවා. බන්දුල මාමා ඔබට අවස්ථාව වර්තා ඉදිරිපත්
කරන්න. නැදි අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස, අද දින ලිඛිත වාර්තා තුනක් ලැබිලා තිනවා. පළවෙනි වාර්තාව කියවීමට අවසර. ගෞරවනීය ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. සක්මන් භාවනාව. සාලේ එහාට මෙහාට විනාඩියක් පමණ ඇවිත් දෙමි. ඉන්පසු පාදයේ යටිපතුළු දෙසට අවධානය යොමු විය. පාදයේ මාරුවෙන ආකාරයේ නිරීක්ෂණය විය. හරියට රෝදයක් ආකාරයෙන් යටිපතුල් පොළවේ ස්පර්ශ වන විට තද ගතියටද, එසවෙන විට සැහැල්ලු ගතියටද, පාදයේ ඉදිරියට යන ආකාරය දැනගනිමින් සක්මන් කළෙමි. සමහර අවස්ථාවලදී සිතුවිලි දිගේ යයි, නැවත යටිපතුල්ට නිකම්ම පැමිණි විටද ඒ බව ඒ මොහොතේම සිතුවිල්ලකින් දැනගනිමි. බොහෝ අවස්ථාවල නිරීක්ෂණය වුණේද පාදයේ පොළවේ ස්පර්ශ වන විට ඒ හැම අවස්ථාවකම ස්පර්ශයක් සමගම ඒ නම් කරන ආකාරය දැනගතෙමි. මාගේ ආයි කියවනසන බොහෝ අවස්ථාවල නිරීක්ෂණය වුණු දේ තමයි පාදයේ පොළවේ ස්පර්ශ වන විට within bracket ඒ හැම අවස්ථාවකම ස්පර්ශයක් සමගම ඒ නම් කරන ආකාරය දැනගති. මේ ඒ ආකාරයට විනාඩි 45ක් පමණ සක්මන් කළෙමි. ඉන්පසු සක්මනේ ඉන්න විට පර්යංකයක් කරන්න ඕනා කියලා දැන ගැනීමක් ආවා. ෆෝන් එක චාර්ජ් කරන්න ඕන, ෆෝන් එක ගන්න ඕන. මේ සීළු දැන ගැනීම සමග ඒ කාර්යයන් ඉටු කරමින් පර්යංක භාවනාවට ගියා. ස්වාමිනාස ඒ වර්තාවේ අවසානයේ.
හොඳයි. එතකොට සක්මන මේ ගත කළා තියෙනවා ඒ තවන්ටම හිතන ලැබිච්ච පරිසරයේ සක්මන් කළා හුරුයි වෙනත් තැන්වලත් සක්මන වැලි සක්මන තනකොළ වත්ත පිටියේ එහෙම සුරු ගතියක් පේනවා. නමුත් මේ කළා තියෙන්නේ නංගේ ඇතුලේ කියන එකයි කියන්නේ. ඒ නිසා මුකුත්ම නැතිනම් වෙන අවස්ථාවක් වෙන වෙලාවක් වෙන විදිහක් නැතිනම් කරාට කමක් නැහැ. නමුත් ටයිල් එකේ සිබෙන්තිය පුළුවන් තරම් අයින් කරන එක හොඳයි. සක්මනක් වැලි තනකොළ දෙවත්තක පොරළු ගොඩක හරි කරාට කරන තරම් උත්සාහ ගන්න ඕන. බැරිම වෙලාවක විතරයි මේ කාරණයට යා යුත්තේ. ඉතින් ඒ නිසා ඒ විදිහට සක්මනේ වාතාවරයේ මේ හිත එහෙමේ දුවනවා සිතුවිලිත් එක්ක නැවත සිතුවිල්ලකින් තමයි දැනගත්තා කියලා කියන්නේ. නමුත් මේ කියන වාර්තාවේ හැටියට නම් ඒක හරියටම දැනගෙන තියෙනවා. නමුත් වාර්තා කිරීම ගැටලුවක් තමයි පේන්න තියෙන්නේ. මේක දැනගන්නේ සිතුවිල්ලකින් නෙමෙයි. නැවත කයට ආවා කියලා ඇවිදීමට ආවා කියලා දැනගන්නේ දැන් කකුලට දැනෙන දැනීමෙන්. ඒක හිතෙන් හදලා හරි මොකකින් හරි හදලා දන්නවනම් ඇවෙන්න පුළුවන්. ඒක අපිට ඒක නෙමෙයි වැදගත්. කයේ දැනීම. කයට ආව බව නැත දැනගන්න එකයි මෙතන වාර්තාගත වෙන්න ඕනේ. සිතුවිල්ලක් වශයෙන් දැනගන්නවා කියන්නේ ඒක මායාවක් වෙන්න පුළුවන්. බොරුවක් මනසින් හදපු එකක් නිසා. ඒ නිසා හිතුවිලි වලට අපි යොමු කරන දෙන්නේ නැහැ නේද? හිතුවිලි වලට ගිහිල්ලා නැවතත් හිතුවිල්ලකින් නම් දැනගත්තේ තාම ඒ හිතුවිලි වල වෙන්න පුළුවන්. ඒ නිසා ඒක ඒ විදිහට දැනගන්න ගමන් ওই විදිහට ඉදිරිය යනවා. මේ ස්පර්ශ වෙනවා ඒක නම් කරනවා. ඉතින් ඒක හඳුනා ගැනීම කළුත් හඳුනා ගැනීම. එතකොට තමයි අර ඒකේ අපි තේරුම් ගන්න හදන මේ ක්‍රියාවලියේ තියෙන නම් කිරීමත් ඒකේ රූපයත් නාමයත් රූපයත් මුංගෙන් වෙලා පරිච්ඡේද වෙලා වේන පටන් ගන්න වෙලාව. ඉතින් ඒක ඒකට ගමන් කරමින් තියෙනවා. ඒ නිසා අර නැවත හිත කයට එනකොට ඇවිදීමට හුස්මක් මේ පරියන්කයක් කරනවා නැවත කයට මේ හුස්මට එනකොට බලන්න හරියටම ආවේ මොකද්ද? ඒ ආවේ කොතනටද? වමටද? වමෙත් කොතනටද? දකුණට දකුණ කකුලට දකුණෙත් කොතනටද? ආශ්වාසයටද ප්‍රශ්වාසයටද කොතනටද? හරියට මේකත් බලලා අන්න ඒකයි වාර්තා කරන්නේ. සිතුවිල්ලකින් නෙමෙයි. ඒ නිසා මේ විදිහට දිගට පවත්වන්න හොඳ සක්මන් අලු පාවිච්චි කරන්න. නැතිම නම් ඉතින් පරිසරය අමාරු ගති තියෙනම් මේක කරාට කමක් නැහැ. වෙනසකටත් කරාට කමක් නැහැ. ඒ නිසා මේ නොකරින්නට වැඩිය කරන එකයි වැදගත්. මෙන්න මේ කාරණාත් එක ඇතුළුව කරගෙන යන්න තමන්ටම මේක තේරුම් ගන්න හැකියාවකුත් තියෙන බවක් පේනවා. ඒ නිසා නිතිපතා විදිහට කඩා බිඳ ගන්න තුව කරගෙන යන එකත් කරන්න පුළුවන් වූ අනුග්‍රහයක් තමයි තමන්ගේ ඒ සිහිය වැඩි වීමේ ක්‍රියාවලියට. හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ දෙවන වார்த்தාව කියවීමට අවසර පරයන්ක භාවනාව සක්මන් භාවනාව පිළිබඳ විස්තර හරි මම හිතන්නේ එකම එක්කෙනා තමයි ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළා තියෙන්නේ පරයන්ක භාවනාව. පරයන්කේ හිඳගෙන දැස් පියාගෙන විනාඩියක් සිටින විට දැනගන්නට ලැබුණේ මම සිතවිල්ලක ඉන්න බවක්. ඉන්පසු ඒ බව දැනගෙන ඉන්නා ඉරියව්ව කෙරෙහි සිත පහළ කෙලිමි. ශරීරයේ දිහා උඩ සිට පහළටත් පහළ සිට ඉහළටත් සිත යොමු කළෙමි. මම දැන් මෙතන ගියා මෙනෙහි වුනිමි. ඉන්පසු ආස්වාස ප්‍රාස්වාස කෙරෙහි සිත යොමු විය. හුස්ම ඉහළට ගන්නා විට සීතල ගතියට පහතට හෙළන විට ඔහි ගලා යන බවක් දැක ගතිමි. සමහර අවස්ථාවල ශරීරයේ ඇතිවන දැනීම් දැනගනිමින් නැවත ආස්වාස වෙත යොමු කළෙමි. ටික වේලාවකින් බෙල්ල ප්‍රදේශයේ නලින ගතියක් දැනගතිමි. එම අවස්ථාවේ දැන ගැනීමට හැකියුවේ මේ දෙස බලාගෙන ඉන්නවාද හුස්ම දෙසට යනවාද කියා. මේ සිදුවීම් දෙක දෙස මාරුවෙන් මාරුවට බලා සිටියෙමි. ඉන්පසු හුස්ම රැල්ල දෙසට හිත යොමු විය. ඒ බවද සිතිවිල්ලකින් දැනගතිමි. ආශ්වාසය ප්‍රාශ්වාසය සිතුවිලිත් අතරත් මාරුවෙන් මාරුවට දැනගන්මින් භාවනාව සිදුවේ. පරිසරයේ ශබ්ද තිබුණද ඒවායින් බාධාවක් නැත. උපදෙසක් පතමි, තෙරුවන් සරණයි. වාර්තාවේ අවසන් ස්වාමීන් වහන්සේ.
ඔය විදිහට තමන් සිහිය වඩාගෙන වර්ධනය කරගෙන යනකොට ওই වගේ අත්දැකීම් ලැබෙනවා. ඉතින් එහෙම යනකොට අපි මූල කර්මස්ථානයේ ප්‍රධාන තැන ගන්න, මූල කර්මස්ථානයේට මුල් තැන දීලා ඒකේ ඉඳලා අනිත්‍ය බලන්න උත්සාහ කරන්න. يعني ඒකෙදී අනිත්‍ය පෙන්වුනට කමක් නැහැ. හැබැයි මූල කර්මස්ථානයේට මුල් තැන දෙන්න. එතකොට අර ඒ ඔය හිතට එන ගැටලු සැක සංකා එන්නේ නැහැ. නැත්තම් එතනත් ඇත් ගැහිලා ටිකක් වෙලා ගත කරලානේ පහු වෙන්න වෙන්නේ. ඒ නිසා මූල කර්මස්ථානයේ තියෙනවා ඒ වගේ සැක වෙන තැන්වලදී. ඒ නිසා එහෙම ගත කරගෙන යනවා. යනකොට මේ ආස්වාස් ප්‍රස්වාස ක්‍රියාවලියත් උන හිතුවිලිත් කියන කාරණා අතර තමයි මේක දෝරණය සිද්ධ වෙන්නේ. ඉතින් සද්ද බාධාවක් නැහැ කියලා කියනවා. ඉතින් මෙන්න මේ විදිහට ඉතරාට යනකොට මේ ආස්වාසත් සිතුවිලිත් ඒ සද්දත් මේ අතර හිටසක් හිස්තනක් මේ අතර මූලික ප්‍රභවය දිහා බලාගෙන ඉන්න උත්සාහ කරනවා. මේ ආස්වාද ප්‍රසාද පටන් ගන්න කොහෙන් හරි, හිතවිලි කොහෙන් හරි පටන් ගන්නවා, සබ්බක් පටන් ගන්නවා. මෙන්න මේ දෙයට අවධානය දීගෙන හොඳට බලාගෙන මේ ක්‍රියාවලිය දිහා ඉන්නවා. අර සියල්ලම පටන් ගන්න තැනක මොකද්ද කියන එක වගේ බලාගෙන උත්සාහ කරනවා. කරනකොට මේක ඇවිස්සලා හිතවිලි පැත්ත බර වෙනව නම් නැවත ආස්වාද ප්‍රසාදයට එකතු කරලා බලනවා. ඒ විදිහට මේ කොහොමඩත් ආස්වාද ප්‍රසාදයේ තමයි අපි බේරුමට තියාගන්නේ. ඒ අතර මේ විදිහට අතර බලන්න බැලමත් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. කරගෙන යනකොට තවන්ට ඒ ඉස්සරහායි විපරිණාමය තුළ මීට මේ දැන් ලබන සැපය වගේම ඊට වැඩි සිහියකින් ලබන ආනිසංස ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් නිතිපතා ඔය විදිහට කරගෙන යන්න කියලා එයාට කියන්න පුළුවන්.
එහෙම ස්වාමීන් වහන්සේ තුන්වෙනි වතාව ස්වාමීන් වහන්සේ වෙල තියෙන පාසල් දරුවෙක් විස්තරයක් කියලා එවල නැහැ ස්වාමීන් වහන්සේ. ඒ වෙනුවට තම කෙටි කරගෙන යන බවක් වගේ තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. මම හිතන්නේ මේ අවස්ථාවේ කවුරු හරි ඉන්නව නම් ප්‍රශ්නයක් ගන්න එයාට පුළුවන් අත ඔසවා දැනුම් දෙන්න. එතකොට ප්‍රශ්න ඉදිරිපත් කරන අවස්ථාව ලැබෙනවා.
ඒ කියන්නේ කරගෙන යනවා කියලාද ලියලවල තියෙන්නේ?
ඔව්, එහෙමයි ස්වාමීන් වහන්සේ වගේ වචනයක්
කියන්නේ. මොකක්ද නැද්ද හිස්ද?
නෑ, පොඩි පුහුණුවක්. එහෙමයි ස්වාමීන් වහන්සේ, සතිපාසල් දරුවෙක් කියලා මම හිතන්නේ කවුරු හරි ආධුනික එක්කෙනෙක් වෙන්නේ නැති. ඉතින් අපි අවස්ථාව ලැබුණොත් ස්වාමීන් වහන්සේ
තියෙනවා වෙබ් මේ අපේ YouTube පිටුව තියෙනවා, Facebook පිටුව තියෙනවා, සතිපාසල් වෙනුව පිටුවක් තියෙනවා, වෙබ් පිටුවක්. මේවායින් හොඳට තොරතුරු එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා ඒවායින් උත් එකතු කරගන්න පුළුවන්, දීමෝපිය එකතු කරගන්න පුළුවන්, ගුරුවරු එකතු කරගෙන මේ සතිමත් බව සතිය සිහිය කියන කාරණේ මේවායින් උකහා ගන්න පුළුවන්. ඒ නිසා උනන්දුව වටිනවා. ඉතින් කරගෙන යන්න උත්සාහ කිරීම වටිනො. ඉතින් ඒක සාර්ථක වේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ.
එමයි ස්වාමීන් වහන්සේ, වහන්සේගේ අවසර පරිදි සභාවේ ප්‍රශ්නයක් වාචසික ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් මේ අවස්ථාව ලබා දෙන්න පුළුවන්.
හොඳයි.
එමයි ස්වාමීන් වහන්සේ.
සමාවෙන්න බන්දුල මාමා, කාට හරි වාචික ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා. මේ රියක්ෂන් බටන් එකේ තියෙනවා රේස් හෑන්ඩ් කියලා ඔප්ෂන් එකක්. ඒක ක්ලික් කරලා පුළුවන් අපිව දැනුවත් කරන්න. එතකොට අපි අන්මියුට් කරන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න. පොඩි දැනුවත් කිරීම.
සමනස පොඩි ගැටලුවක් නෙමෙයි සමනස, පැහැදිලි කර ගැනීමක්. මම පොඩි අවස්ථාවක් ගන්නම් කවුරු හරි ලෑස්ති වෙනක ප්‍රශ්නයක් දිරපත් කරන්න වහන්සේගේ අවසර. සමනස, මේ සතිය පුරුදු කරනකොට අසතිය ගැනත් හුඟක් මම හිතන්නේ මේ ඇහිලා තිනවා. එදවිට සමනසේ අසතියයි සතියයි, يعني අපි සතිය අපි උනන්දුවෙන් කරන්න උත්සාහ කරනවා. ඒකම අපිට අසතිය කියන එකත් මහිතන අමතක කරන්න බෑ. එතකොට ඒ ගැනත් අපි ටිකක් විපරම්වීම ප්‍රතිපදාව කරගෙන යනකොට අපි කළ යුතු දෙයක් කියලා හිතෙනවා. ඔබ වහන්සේගේ ගැන අදහසක් දැනගන්න කැමති. තෙරුවන් සරණයි.
ඔය ඉතින් ඒක මේ සාමාන්‍යයෙන් ඕන දෙයක් තියෙන දෙයක් නේ, සංකතයක්. සකස් වෙච්ච දේවල් මේ ලෝකෙ එකක්වත් නෑ. අසංකතේ තියෙන නිවන තේක දක්වා යන ගමනක් තියෙන්නේ. එතකොට හැම දෙයක්ම කර්ම දෙකක්වත් තියෙනවා. සතිය කියන එකත් ස්ථිර එකක් නෙමෙයි, අනිත්‍ය දෙයක්, සකස් වෙච්ච දෙයක්. සකස් වෙච්ච දෙයක් නිසා ඒකේ අනිවාර්යෙන්ම නැති පැත්තක් තියෙනවා. නැති පැත්තට කියන්නේ අසතිය කියලා. ඉතින් ඔය විදිහේ අත්දැකීම් මේ අපි හැම කෙනාටම තියෙනවා. ප්‍රශ්න තියෙන ගොඩාක් මේ සතිමත් බව පිළිබඳව මේ කාරණේ තියෙන මනුස්ස ස්වභාවයේ මනුස්සයාට මේක තේරුම් ගන්න පුළුවන්. මේ හැම කෙනාටම සිහිය කියන එක තියෙනවා. සිහිය කියන මේ චෛතසිකේ වැඩ කරනවා. සිහියට එනවා, සිහියට යනවා, මේ කාරණේ දෙකම තියෙනවා. නමුත් මේකට අවධානය යොමු කිරීම කරන්නේ නැහැ. ඒකේ වටිනකමක් තේරුම් ගන්නේ නැහැ. අන්න ඒකට තමයි බුදු පියාණන් වහන්සේ පහළ වෙලා ඒකේ වටිනාකම පෙන්නලා දීලා අවධානය යොමු කරන ඔය තියෙන සිහියට. අන්නේ අවධානය යොමු වෙන්න මේක වැඩ කරන හැටි තේරෙන්න පටන් ගන්නවා. තියෙනව නැති වෙනවා. තියෙනව නැති වෙනවා කියලා ඒ අවධානය හැදිලා මේකේ තියෙන ධර්මතාවයේ තේරුම් ගන්න පටන් ගන්නවා. ඒක බලනකොට හැබැයි තව නිකන් වෙනදා ආරම්භ කරපුවාට වැඩි හොඳ සිහියකට මේක වර්ධනය වෙලා එනවා. සතිය පဋාණ වෙලා එනවා. මේ කයත් එක්ක හිත තියලා මේ පුරුදු වෙනන් පස්සේ වෙනදා ඉුණේ සිහිය පොඩි වෙලාවක් තියෙනවා, අසිහියට යනවා, ආයෙ සිහියට එනවා. ඒක දන්නේ නැහැ. ඔය පුතඥන ජීවිතේ ගත කරනවා. මේ අසිහිය සිහියත් මේ කයට හිත දාලා සතිපට්ඨාන පුරුදු වෙන කෙනාගේ ඔන්න සිහිය වර්ධනයක් කරන්න පුළුවන් කරන ඇති කරනවනේ බුදු පිළ. මහන්සේ කයේ වැඩි වෙලා ඉන්න කියලා. හුස්මේ ඇවිදීමේ ඉන්න කියලා හුරු කළා. ආන්නේ සිහිය හැදුනම් පස්සේ අර වෙනදට වැඩිය දිනුන වෙලා මේක එනවා. එතකොට වැඩි වෙලාවක් සිහියෙන් ඉන්න තියෙනවා. නමුත් ඒකේ අර ස්වභාවය නැති වෙන්නේ නැහැ. අනිත්‍ය මේ බව ස්ථිති. අනිත්‍ය බව හැමමයි අනිත්‍ය. සිහිය සතිය අනිත්‍ය චෛතසිකය. මේක සකස් වෙච්ච දෙයක්. සකස් කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ සකස් කිරීම තමයි ලෝකදීන උතුම්ම සකස් කිරීම. ඒකයි අරෂ්ඨාංග මාර්ගය කියලා කියන්නේ. මොකද මේකෙන් යන්නේ හේතු සකස් කරනවා මේ ඵලයක් නැති වෙන්න. ඒකයි ඒකේ උතුම් බව. හේතුඵල තමයි ලෝකයේ අනිත් හැම එකම. හැම ධර්මතාවයම හැම සතිය මේ කරුණා මෛත්‍රිය මේ සියලු කාරණා වැඩ කරන දේවල් සකස් කිරීම හදන කරන කියන සියලුම දේවල් හිතන හැම දෙෙම සකස් කරන දේවල් ඒවා නැති වෙලා යනවා. එවෙන් ඵලයක් සකස් වෙනවා. නැවත නැවතත් ඒව සංසාරෙට එකතු වුණා දික් වෙනවා සංසාරේ. හොඳ කරන් නරක කරන. දැන් මේ වැඩි සතිපට්ඨානයේ වඩලා අරෂ්ඨාංග මාර්ගයට එකතු වෙනකොට ඒකෙන් සකස් කරන ඵලය මේ හේතු සකස් කිරීම, ඒ කරන හේතු දැන් කරන අපි සකස් කිරීම හේතුව එකෙන් ඵලයක් නැති තැනකට තමයි මේ හේතු සකස් කරන්නේ. ඒකයි මේ උතුම් බවක් තියෙන්නේ. මේ අරෂ්ඨාංග මාර්ගය උතුම් කියලා කියන්නේ ලෝකේ තියෙන උතුම්ම සංකතය සකස් කිරීම. නිසයි ඵලයක් නැති පත්තකට ගෙනියන සකස් කිරීම. අනිත් සියලුම සකස් කිරීම හේතු එන්නේ ඵලයක් සට. එහෙනම් මේ විදිහට ගමන් කරන මේ ක්‍රමවේදී ඔය කියන මේ සතිය අසතිය කාරණේ මේ මාරුව ඔය විදිහට දකිනවා. මේ දකින කෙනා මේ විදිහට මේ සකස් කිරීමක් හදාගෙන ඉවරලා මේ පැත්තට යනකොට අන්තිමේදී සතියත් අතහැරෙනවා. ඉතින් අන්තිමට හතිය අතහැරෙන්න කොට තමයි අර කියන ඔය හේතුත් නැති ඵලෙ මේ හේතු සකස් කිරීම වලින් මේ ඵලයක් නැතිපත්තර යන්නේ. ඒ අන්තිම මේ පටන් ගන්නකොට ඔය හතිය අතහැරලා හරියන්නේ නැහැ. ඒකත් එක්ක නෙමෙයි අපි යන්නේ හතිය වඩමින් යනවා. ඉතින් මේකේ අවසානයේ මේ උදාහරණය හොඳ මේක තමයි. බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්නවා. විවේකසුවෙන් එකවරම හේත සිතුවිල්ලක් පහළ වෙනවා. අනේ මේ රජවරු ධාර්මිකව මේ අහිංසක මිනිස්සුන්ගෙන් මේ අසාධාරණ විදිහට බඩු ගය කරන්න ඇතෝ ඉන්නෝ නම් කොච්චර දෙයක්ද කියලා මොන හිතටද පහළ වෙන්නේ? බුදු හිතට. එතකොටම මාරයා ඒකට ඇඟිලි ගහන යසති වෙච්ච ගමන් මාරයට එන්න පුළුවන්. ඇයිලා යනවා? ඒකනි මං කිව්වේ. ඒ කාලේම රජ වුණා නම් විති රජ වුණා නම් ওই මිනිස්සුන්ට සාධාරණයක් කරන් ඉන්නවනේ. දැන් උනත් යන්න පුළුවන් යම්. කියන්නකොටම ඔන්න සිහිය පිහිටවනවා. මාරය පාපි මාරය මන්තු වඳුරනවා කියලා එතන ප්‍රකාශ කරනවා. ඒ වගේ සිද්ධි දෙක තුනක් පිටකයේ දින බුදුපියාණන් වහන්සේට මේ විදිහ පහළ වුණා. ඒ නිසා ඒක මේ අපිට කියන්න බෑ සතියම කියලා. නමුත් භාගතුන් වහන්සේගේ චිතෙත් ඔන්න හැම දේවල් තියෙනවා. එහෙනම් අනිත් අයගේ අසතිය ගැන කවර කතාවද? ඒක ධර්මතාවයක්. ඒක වෙනස් බෑ. ඒ නිසා අන්න මේවා තේරුම් ගනිමින් යෑම තමයි සිහිය කියලා අපි මේ දැනගනිමින් යන්නේ ඉස්සරහ.
එමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පින්නේ පැහැදිලි කිරීමට. දැන් ඔබට අවස්ථාවක් තියෙනවා නදී, ඔබට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
අස්සරයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්සේ. මේක ප්‍රශ්නයක් කියලා කිව්වට වඩා පොඩි මරත් පැහැදිලි කර ගැනීමක්. ගොඩ කාලෙකට ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ බ්‍රිස්බේන් ලොකු ස්වාමීන් වහන්සේ වැඩ පිළා කිය රිට්‍රීට් එකට ගියාම මේ සක්මනේ අපි ඇවිදිනවා ඔය ග්‍රීන් පැච් එක තනකොළ තියෙන්නේ හැමතැනම. එතනදී ඔය අත්දැකීමක් ලැබුණා. එක වෙලාවකදී ඉස්සරහා දැන් ඉස්සරහට ඇස් අපි යොමු කරගෙන යන්නේ මුළු මේ තනකොළේ පැච් එකම කොළපාටයි. කියන්නේ තනකොළ කියලා දෙයක් නෑ, මේ කොළපාටේ උඩ යනවා වගේ තේරෙන්නේ. ඒක ගානක් නෑ. නමුත් අර මොකද සක්මනේ අර තියෙන සනීපේ හින්දා ඇත්තට මං ගණන් ගැනීමක් කරේ නෑ. ඊට ගොඩ කාලෙකට පස්සේ ආයි ඔය දැන් ගෙදර ඉන්න දවස්වලට සමහරට හවසට හරි ඔය දවල්ට වෙල් ගෙදර ඉඳන් වැඩ කර හින්දා ලන්ච් ටයිම් එකේ හරි මං ඇවිදින්න යනවා. ඉතින් ඔය සක්මනේ විදිහට හිතාගෙනම තමයි යන්නේ. නමුත් අර සක්මනක් කරන්න කියලා එහෙම ෆෝස් කරන්නේ නැහැ මං. නමුත් ඉබේම සක්මන වෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම කරනකොටත් ඇවිදින වෙලාවට සමහර ලාස් වහන්සේ යවට කියන්නේ කොන්ක්‍රීට් එක පාට තියෙන්නේ නිකන් කිරි පාට වගේ. ඒකත් ඒ කියන්නේ අර කොන්ක්‍රීට් එක මට පේන්නේ නැහැ, අර වර්ණේ විතරක් වගේ පේනවා. ඊපස්සේ සමහර ලාට ආ ඉස්සරහා පේනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ සමහරට මම නැවතිලා බලනවා මොකද්ද කියලා. මුළු වටේම කළුයි සුදුයි වගේ ඩොට් වගේ පේනවා. ඒකේ ඩොට් එකකුත් කියන්න බෑ. ඒක නිකන් අර චූටි වර්ම්ස් පණුව වගේ කියලා අපි හිතමු. ඒ පණුව කැරකෙන වගේ අධික වේගෙන් ඒකේ තියෙන සුදු පාට ස්වාමීන් වහන්සේ මේ අපිට සුදු පාටක් කියන්න බෑ. අපි ඔය මේ අකුණු ගහනකොට වදින ඒ ලයිට් එක තියෙන අන්න ඒ වගේ. ඊටාම චුට්ටි ඒවා. ඒ සිද්ධිය දකිනවා. එක දවසක් ස්වාමීන් වහන්සේ මම මේකත් දැන් ගොඩ කාලෙක ඉස්සෙල්ලා මට නිකන් දැනගන්න එහෙම අර මේ බය වෙච්ච අවස්ථාවක් තිබුණා. නමුත් අනිත් හැම අවස්ථාවම ස්වාමීන් වහන්සේ බය නැහැ. ඒක අර පොඩි සනීපයක් වගේ තියෙනවා. ඒකින්ද ඔහි මේ සිද්ධියට වෙන්න දුන්නා. ඔසක් මේ වැඩ කරන කොහොම ඔය සක්මනක් වගේ ඇවිදලා ඇවිල්ලා මං වැඩ කරන ආයි වාඩි වෙලා මේ ජනේලෙන් බලනකොට තේරෙන ස්වාමීන් වහන්සේ ආපහු ඒ පේන දෙයක් නෑ වගේ මට. ඒක බලන්න උත්සාහ කරනවනේ පේන දෙයක්. අන්න එදා පොඩ්ඩක් බය වුණා. නමුත් ඒක ආපහු මේක ඉතින් බය වෙන්න දෙයක් නැහැ කියලා හිතුණාට පස්සේ ආපහු ඒ සිද්ධිය එහෙම යටපත් වෙලා ගියා. නමුත් ඔය දැන් ස්වාමීන් වහන්සේ ඔය ඇවිදලා ආවට පස්සේ සමහරට මගදිත ඔය නැවතුණාට පස්සේ මට අර ඈත නිකන් ඇස් දෙක යොමු වෙච්ච ගමන් පේන්නේ අර කළු සුදු ඩොට් ටික ස්වාමීන් වහන්සේ. දැන් අපි පරියන්කයක් හෝ අපි සතියේ වඩනවායි කියලා අපි මුරුගානේ කයට සිත අරගෙන මේ කයේ තියෙන සිද්ධි ඔක්කොම ටික බලනවා. අර හිතා ගන්න බෑ ස්වාමීන් වහන්සේ මේ එළියේ තියෙන දෙයක් මේ මොකද්ද පේන්නේ කියන්නේ බලනවනේ ස්වාමීන් වහන්සේ. දැන් පේනකොට නිකන් වෙන සිද්ධියක්. පොඩ්ඩක් ඕක පැහැදිලි කර දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ? බොහොමත්ම තියෙන
ඔව් ඒක ලොකු සංසය කියන්නේ මේ sorry.com කියලා. sorry.com කියන එකේ කිරිය ඉස්සර අපි එක්ක මම මුල් කාලේ වැඩින් ඇවිල්ලා කියන්නේම තිත් කියේ. ඊට පස්සේ මේ නමක් දැම්මා මට sorry.com කියලා. ඒකෙන් මේ වගේ අපි සීයේ දිනු කරගෙන යනකොට මේ ඔය අරමුණ මේ හොඳට එල්ල කරගත්තන් පස්සේ අපිට අරමුණ මේ තුළ තියෙන මේ ඒකත්වය තුළ තියෙන නානත්වය වෙන පුළුවන් දකින්න පටන් ගන්නවා ටික ටික ටික. එතකොට මේ හුස්ම කියලා ගියාට හුස්ම හොඳට බලාගෙන ගිහිල්ලා හුස්ම සියුම් වේගෙන යනකොට තේරෙන්න පටන් ගන්නවා මේ හුස්මත් සද්දෙත් පිතුවෙලිත් වේදනාත් ඉරියව්ව මේ ඇහැට නිකන් පේන දේවල් ගති ස්වභාවයන් මේ ඔක්කොම නිකන් එක මේ ස්වභාවයකින් තමා මතුවෙලා එන්නේ කියලා එක නිකන් තල වශයෙන් තේරෙන පටන් ගන්නවා. ඉතින් ඒකට හිත යවන තරම් සිහිය හදාගත්තාන් පස්සේ අරවයි ඉඳලා ඒවා බලලා බලලා ඒවයි පැටලිලා ඒවා කොහොම හරි කළා ඒවයි මූණට මූණ තියාගෙන ඉඳලා ඒවයි මේ සැර බාල කරගත්තාන් පස්සේ අපිට අර මේ හැම එකම පටන් ගන්න මේ මැද මුල හතර තියෙන කොටස හසු වෙන පටන් ගන්නවා. කියන්නේ ඒක ඔය ආශාස දෙකක් අතර තියෙන්නේ ආශාස ප්‍රාශාසයේ අතර තියෙන්නේ ස්තන ඕකයි කියලා. ඊළඟට ඇවිදින කොට වමක් දකුණක් අතරේ තියෙන කොට වම ඉස්සෙන කොට ඕක දකුණ ඉස්සෙන කොට ඕක මේ දෙක අතරේ වදින්නේ නැති තැන් ඒ වගේම ලේවාකේ වදින්නේ නැති ඒකට මඩබොක්ක කියලා සමහරු කියනවා. ඉතින් ඒ වගේ වදින්නේ නැති තැන් තියෙන්නේ මෙන්න මේ ස්වභාවය කියලා මේකට අපේ හිත යන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට රූප කියන එක ලෝකේ 100.0002 ගානක් නම් ඊතර 100.90 ගානම තියෙන්නේ මේ නැති පැත්තේ මේ ස්වභාවය. මේකට ගියන් පස්සේ ওই මේ පැහැදිලි මොකක්වත් නැහැ. නිකන් ඒ තිත් ගතියක් කළු සුදු වගේ ගතියක් නිකන් පේනවා. තියෙන්න පටන් ගන්න. ඒකේ මට පේන එකක් කියලා මුලදී එහෙම මේ පස්සේ එහෙම දැනෙන්නේ නැහැ. මේක මුලදී තමයි අලුත් දෙයක් වගේ නිකන් තේරෙන්නේ. ඒක මේ ගුරු නම් පස්සේ මේක හොඳට වත්තිය වෙනවා. මෙතනින් තමයි මේ දේවල් හටගන්නේ. මේ තිත් ගොඩෙන් තමයි සද්දයක්. මේ තිත් එකතු වෙලා තමයි රූපයක්. තිත් එකතු වෙලා තමයි ගන්ධ සුවඳක්. කොටම මුල කියලා මේකට ටිකක් මේ උපේක්ෂාවක් හටගන්නවා. මේ කාරණේ විශේෂ දෙයක්. නිකන් පේනවා. හරි එතන ඉඳන් හරි පහසුවක් එනවා. ඊට පස්සේ ඒකත් එක්ක මේ ඒකේ ඉන්නවා. ඒකෙන් හැදෙන දේවල් තියෙනවා. ඒක නැතත් සද්දෙට එහෙම නැත්නම් හුස්ස ආස්වාස ප්‍රසාරයට අලු වෙලා වැඩි වෙලා ඇවිල්ලා ඒවය රළුවෙන් ගැවසෙන වෙලාවෙ වුණා මේ ස්වභාවයක යට තියෙනවා කියන කාරණේ ප්‍රත්‍යක්ෂයි තමන්ට ගිහින් තියෙන නිසා. යන්නේ නිසා අර දේවල් වල සැරවුණත් බාල මේ ගණන් ගන්නේ නැහැ. සිහිය හදාගෙන යනකොට ඒ ටික මතු කරගන්නත් පුළුවන් වෙනෝ පරිණ සරීට. ඉතින් ඒකට යන්න එන්න හුරු වුණාම ඒකත් තමන්ට නිකන් ගෙදර ගියා වගේ එහෙම නැත්නම් තමන්ගේ හරි පහසු අතේ තියෙන ඉන්ද්‍රියක් වගේ බවටපත් වෙනවා. ඉතින් ඒකත් එක්ක ගත කරනවා. ඒකට ඒක සක්මනේදී එහෙම ගොඩාක් වෙලාට ඒ මට්ටමට සිහිය ආවම ඒ විදිහට පේන්න ගන්නවා නලියන ගති. ඇහෙට සාමාන්‍ය ස්වභාවය නෙමෙයි වෙනස් ස්වභාවයන් වලින් තමයි ඇහැට ඒක පෙන්වලා දෙන්නේ, මතු කරලා දෙන්නේ. මොකක්ද දිහා බැලුවත් මේක තියෙන ගතියක් තියෙනවා. ඉතින් සමහරවල් මුලදී ඇහිල ඩක්ද කියලා ඉදානවා බෙහෙත් ගන්න අයත් ඉන්නවා. ඒ විදිහට මේක මේ ගත කරනවා. ඉතින් ඔය ගත කරලා ඒක තමන්ට එකතු කරගන්නවා දිගට. එකතු කරගෙන කොහොම හරි මේකෙන් එකම දේදා ජීවිතයේ ආතතිය අඩු වෙන්නයි මේක හොඳ පැත්තට වැටෙන. ආතතිය අඩු නම් මේක හොඳයි. ආම එහෙම අඩු බවක් පේන්නේ නැත්නම් එහෙම නැත්නම් වෙනදට වැඩිය මේකෙන් වාසියක් අඩු වීමක් ආතතියේ වෙලා නැත්නම් තවත් දිගට කරගෙන යන්න ඕන. කරගෙන යන්න මේ විදිහට කරන මේ සාකච්ඡා වලින් ඒකට ඇති කරගන්න උපේක්ෂාව හදාගන්නවා. ඒක තියෙනවා. ඒක නැත්ත් එකයි විවිච්ඡාදෙන් ඒක තියෙනකොට අර අනිත් සද්ද රූප ආසාවද වාසාවද කය කියන ඒවයි මතුවලා ඉන්න ඇවිල්ලා දෙන දරතය ගණන් ගන්නේ නැහැ. අඩු ගතියක්. මොකද අරකින් මේව හැදෙන බව බලන් ඉඳීම නිසා. يعني මේ විදිහේ ක්‍රියාවලියක තමයි මේක දැන් ගත කරන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. මුලින් පොඩි කේන්තියකුත් ආසවන්නේ. ඒක මුලින් කියලා දැන් ගොඩක් කාලයකට ඉස්සලා වගේ කියන්නේ අවුරුදු දෙකමාරක් විතර මුලින් පටන් ගන්නකොට හරි කේන්තිය ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් අර මට මේ බලනවා ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට මං හිතුවා මගේ දැන් ඇස්වල අවුලක්ද දන්නේ නැහැ කියලා. කොහොමත් කන්නාඩිත් ගත්ත ස්වාමීන් වහන්සේ ඒ කාර්යය වගේ. නමුත් අර කේන්තිය දැන් يعني බලන දේර වෙන පේන සානසන්න එතකොට පොඩි කේන්තියක් ආවා පස්සේ ඒක එහෙම සෙටල් වුණා පස්සේ ඒකට අර ඒකෙන් වෙන ස්වාමනස්ක දාර්ථයට වඩා අර පහසුව දැනෙන්න ගත්තට පස්සේ අර ඒ කේන්තිය එහෙම නැති වෙලා ගියා ස්වාමීන් වහන්සේ.
ඔය ඒක අර මේ කාලයක් යනවා ඒක මේ මේක මේම කරගන්න ඉතින් මොකද ඔය විදිහට මොනවත් ඔය සමාලෝචන ගමටන් දීලා තියෙනවා දැන් අපි පොඩි මේ ඉස්සරහට ආපු මුල් කාලෙම තමයි sorry.com මේ විස්තරය අහන්නේ. ඉතින් ඇහුවට අපිට ඒක එච්චර නෑ. හැබැයි ඒ වෙද්දිත් එහෙම ප්‍රකට වීමක් තියෙනවා එහෙම ගතියක්. ඉතින් ඒක මේ ඒත් ඉතින් තාම විශ්වාස නෑ දැ ලොකු සාහන් කියනවා මේකම පටන් ගන්න. ඉතින් මුල මෙතනයි කී කී ඉතින් කියනවා කිව්වට දැන් Tamanට ප්‍රත්‍යක්ෂ වෙන්නේ බෑ. ඉතින් ප්‍රත්‍යක්ෂ වීම කරන්න මේ තාම කල් ගියා. ඉතින් සමාන කාලවල මේක බොරුවක්ද කියලා හිතන ගතියට ආ මේක ඇහෙන් හදන නිකන් මා ඉතින් ආලෝක හදලා අපේ සිහි අඩු වෙච්ච සතිමත් මේ සමාධි පැත්‍ර ගෙනින පැත්තක්ද මේ කී කී මොකද මේක කළා කළා ඒක පත්‍යන්නේ මේ මෑතක මේ අවස්ථාවක් ආවර මේ ගෝයන්ක වැඩසටහනක් තිබුණා ඒකෙ ගිහිල්ලා තියෙනවා මම ගෝයන්ක මොනවත් අත තිබුණත් අපිට වැඩක් නැහැ මේ භාවනා කරන එක නිවැරදිද මේ අපි ඒක කරගෙන යනකොට මේ අර ඒකේ වැඩියෙන් පරියංක තියෙනවා සහ මේ කෙරෙන නිසා මේක පැහැදිලි බවක් ඇති වුණා මේ මේ මේක ඒ ලෝසාංශ කියන ස්වභාවය තමයි මේ තියෙන්නේ කියලා මේ ඒකට මේ ඉතිපතා කිරීම වැදගත් කරාම අර තියෙන සැක ටික දුර වෙලා යනවා ඉතින් ඒක එක එක්කෙනාට එක එක විදිහෙන් ඇහැට ඊට පස්සේ ඒකම සමහරු අර නිහඬේ හඬ කීන් හඬ කනට මේ කයේ කම්පන චංචල මේ ඒ විදිහට තමයි මේක එක එක්කෙනාට දැනුම් වෙන්නේ ඒ නිසා මේ ඒක මේ හැමෝටම විය යුතුයි කියලා එකක් නැහැ ඒ නිසා මේ පොදු කාරණයක් නෙවෙයි ඒ තියෙන කෙනාට ඒ විදිහට විසඳ ගන්න පුළුවන් කොහොමටත් මේ වගේ කැඩී බිඳී යන ගති ඒ බංග ගති තමයි ප්‍රකට වීගෙන යන්නේ යනකොට අපි සිහිය වැඩෙන්න වැඩෙන්න ඒ ඥානයන් ටික 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 එනවනේ ඒවත් එක්ක ලබන අත්දැකීම් තමයි දිගට යන්න ඕන ඒ තියෙන මේ දැන් සුළුෙන් හරි ඒ ඒවත් එක්ක හරි තියෙන ආතතිය තිත්ස්භාවය හරහා හරි එන දැනට තියෙන ආතතිය තියෙන තාක් අපි දන්නවා වැඩ 100% ඉවර නෑ කියලා මේකත් එක්ක තව දිගට කළ යුතුයි කියන එක තමයි මේකෙන් අපිට ගන්න තියෙන්නේ
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොමකින්
සමන්න සද ප්‍රශ්න අඩු බවක් පේන්නේ
ඒක තමයි මේ අපිට නිදහස් වෙන්න පුළුවන් කට්ටියට දැන් වෙලාව සාමාන්‍යයෙන් උත් හරි 8:40 වැඩසටහනක් මේ උඩුගම පැත්තෙත් අපේ පහළ යනවා වැඩසටහනද මේ 8 පරියන්කය අමතක කළා තමයි මේ පැත්තට වෙලා හිටියේ
එහෙමයි ස්වාමීන් වහන්සේ
ඉදිරියට යමු
අදීප ප්‍රශ්න නැති බවයි පේන්නේ නම් මම ඔබට බාර දෙනවා වැඩසටහනේ ඉතුරු කොටස කරගෙන යාමට.
හරි බොහොමත් තුතින් බන්දුළු මාමා මම හිතන්නේ ගැටලුවමකුත් නැති හින්දා ස්වාමීන් වහන්සේ තවත් වැඩසටහනකට සම්බන්ධ වෙලා ඉන්න හින්දා මේ අපේ කාලෙත් හරි එහෙනම් වැඩසටහන අද සමාප්ත කරමු. අද දිනේ අපේ අවසාන අංගය විදිහට වෙන්නේ පුණ්‍යානුමෝදනාවයි. ඒ සඳහාම නාමන්තට ආරාධනා කරනවා අද දිනේ පුණ්‍යානුමෝදනාව සිදු කරන ලෙස තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං සාදු 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 නාමන්ත ඔබට අවස්ථාව
බොහොම පිං නදී තෙරුවන් සරණයි මාව හොඳට ඇහෙනවද
ඇහෙනවා
දෙයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි පුණ්‍යානුමෝදනාව සඳහා අද දිනේත් නම් කියන අවසරයි නිසරණවනේ නියෝජනය කරමින් ගෞරවනීය ධම්ම කුසල ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනාවක් පවත්වනු ලැබුවා. ඒ වගේම නම් කියන අවසරයි ධම්මසරණ ගෞරවනීය ධම්මසරණ ස්වාමීන් වහන්සේ විසින් අපට කමඨහන් සතිමත් වීම පිළිබඳව ප්‍රශ්න උත්තර වාරය සඳහා උපදෙස් දෙනු ලැබුවා. ඔබ වහන්සේලා දෙමනමටම මේ සියලුම රැස් වූ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරනවා, කුසල ධර්මයන් අනුමෝදන් කරනවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ අත්පත් වේවා. ඒ වගේම සතිය හරහා නිවනට යන ධම්මාර්ගයේ නිතිපතා දිවුරෙන් දිවුරට පත් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අපට නිතර ආශිර්වාදය ලබා දෙන ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම ඉස්සරණනේ වැඩ සිටින සියලු ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් මේ සියලු කුසල් දහම් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නත් වේවා. නිවන් මාර්ගයේ එළි පිළි වේවා. සාදු සාදු සාදු. තව අපට මේ වැඩසටහන ආරම්භය පටන් මේ දක්වා උපකාරී සිටියා වූ ඒ සංවිධායක මණ්ඩලයේ සියලු දෙනාටත් මේ සියලු පින් කුසල් දහම් අනුමෝදන් වේ. ඔවුන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂත් අත් වේවා. ඒ වගේම ඔවුන්ටත් මේ කුසල් අනුභවයෙන් නිවන් මාර්ගයේ වැඩි දියුණු වේවා. ඒ වගේම බුද්ධ ශාසනයේ ආරම්භය පටන් මේ දක්වා අපි කැප වෙමින් ඒ සිව්වනක් පිරිසින් යම් තාක් පින් කැමති කුසල් කැමති අය සිටිද්ද ඒ සියලු දිනාට මේ කුසල් ධර්මයන් අනුමෝදන් වී නිවන් අත්පත් වේවා. නොපෙනෙන පිරිස වෙත මේ සියලු පුණ්‍ය ධර්මයන් ගාථා සජ්ජායනාවෙන් අනුමෝදන් කරමු. එතාවතාච අම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිතියා. එතාවතාච අම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිතියා. එතාවතාච අම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිතියා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. අප සැම දෙනා නමින් මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. අප සියලු දෙනාට නිවන අවබෝධ වන්ති කල්යාණ මිත්‍ර සත්පුරුෂ ආශ්‍රයත්පත් වේවා. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වන්දනා කිරීමට අවසරයි. ඕකාස වන්දාමි බන්තේ
සුඛේ හෝතු.
මයං කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්ති.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ. ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ. තතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
අභිවාදන සීලිස නිච්ඡං උසංපචමයිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුඛං බලං ආයුරා රෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිඤ්ඤතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමං. සාදු සාදු සාදු. ඔබවහන්සේට බොහොම පින්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි එනම්
අපි සමුගන්නවා. සර්වස්ස හැමදාම
එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.